මෙතනදි බලාපොරොත්තු වෙන්නේ පින් දෙන එකේ කුසලයක් අපට සිද්ධ වෙනවා. අපි දෙන්නේ දානයක්. අපි සතු දැන් පින අපි එකතු කරපු දෙයක්නේ. පින් වැඩක් හොඳ වැඩක් කරලා. එතකොට පින් අනුමෝදන් කරන එක ඒක තව දානයක් වෙනවා. ඒ පැත්තෙන් හිතා. එයා අපි දෙන දේ ගන්නවද නැද්ද කියන එක අපිට එච්චර අදාළ නැහැ. පුළුවන් නම් ගනි ඕන නම් ගනි. නැත්තම් නිකන් ඉදී ඒ වුණාට අපි දෙන එකේ පින අපට තියෙනවා.
ගන්න බැරි තැනක හිටියොත්
නේ. ඔව්.
එතකොට අපිට ආපහු එනවලු නේද?
අපිට ඒක රිටර්න් වෙනවා නෙවෙයි. නෑ නෑ ඒක රිටර්න් වෙනවා නෙවෙයි. දානය ඉන්නකෝ දානයක් මොනව හරි දෙනකොට අපි දෙන කෙනාට දැන් සමහර වෙලාවට හාමුදුරු කෙනෙකුට පූජා කරනවා කියන්නේ ඒක හාමුදුරන්ට වැඩක් නොවෙන්නත් පුළුවන් නේද? ගොඩාක් කට්ටිය එක එක ඒවා දෙනවානේ. ඒ වුණාට ඒ දෙන පින තමන්ට තියෙනවා. අරක ගත්තත් නැතත් තමන් දානයක් දෙන චේතනාවෙන් දෙන්නේ.
ඔව්.
ඒ චේතනාව පින.
ඔව්
කුසල කර්මය. එතකොට ඒකට කුසල විපාකය තියෙනවා. ඒ හින්දා අනිත් පැත්ත අපිට එච්චර වැදගත් නැහැ. හරි. ඒ හින්දා මේ පින් අනුමෝදන් කරන එක හොඳයි. ඒ අනුමෝදන් කරන හැම පිනක්ම ගන්න පුළුවන්ද බැයිද කියන එක කියන්න බෑ. මොකද පින් බලාපොරොත්තුව ඉන්න ගන්න පුළුවන් කෙනෙකුට විතරයි පින් ගන්න පුළුවන්. ඒ කොටස හැඳින්වෙන්නේ පරදත්ත ජීවි. ඔය වචන වල ඉතින් එක එක වෙලාවට අදහස් කරනවා. දැන් භූත කියන්නේ ප්‍රේත කියලාත් සමහර වෙලාවට අදහස් කරනවා. එහෙම නැත්නම් උපදින්න ඉන්න අයටත් භූත කියලා කියනවා. ඈ ඔයගේ එක එක තේරුම් තියෙන එක අපි අදහස් කරන එක වෙන්න පුළුවන්. ඉතින් ওই පැත්ත නෙමෙයි හිතන්න. අපි අනුමෝදන් කරනවා ගන්න පුළුවන් කෙනෙක් ගන්න. ඒතර අපේ පැත්තේ දානේ සිද්ධ
වෙනවා. අපි හැබැයි අපි දෙන්නේ අපේ මලගේ ඇත්තෙක්ගේ නමින් කියලානේ.
දැන් එහෙමම
ගන්න බැරි තැනක
හරි එයා බැරි තැනක හිටියොත් ගන්න බෑ.
ඔව් එතකොට ඒ එයාට අනුමෝදන් කරන පින ඔතනට යන්නේ. ඒක තමයි
එහෙම දෙයක් නෙවෙයි. ඔව් එහෙම දෙයක් නෙවෙයි පින කියන්නේ. ඔව් ඒ දේ ගියක් නැතත් අපට තව පින් හම්බ වෙනවා.
ඔව්
දැන් සමහරු වන්න කරන වැරද්දක් තමයි මේ පිනෙන් කොටසක් අනුමෝදන් කරනවා කියලා.
කොටසක්
තමයි. ඒක බෙදලා බෙදලා දෙනවා. එහෙම කරන්න එපා. මොකද පින කියන්නේ හරියට මේ දැන් අපි ගමු අර ලිඳක වතුර වගේ. දැන් වතුර කොච්චර ගත්තත් ලිඳ ඉවර වෙන්නේ නැහැ. අන්න ඒ වගේ හිතන. දැන් සමහරු හිතනවා නෑ නෑ මේක බෙදලා දෙවියන්ට එක කොටසයි මලගියයිට තව කොට. තමන්ට කොටසකුයි. එහෙම බෙදන එකක් නෙවෙයි.
දෙවියන්ට
පුළුවන්. පුළුවන් කියන්නේ ඒකත් හැම දෙවියන්ටම නෙමෙයි. ඒ ගන්න පුළුවන් තින් බලාපොරොත්තු ඉන්න ඒක හරියට අපි දැන් ඔන කවුරු හරි කෑම ගෙනලා දෙන්න. හැමෝටම කන්න බෑනේ. කෙනෙක් බඩගිනි නැත්තම් කන්න ඕන කෙනෙක් අය. සමහරු ඒක රිජෙක්ට් කරයි. ඒ දුන්න පළියටම ගන්නවා කියලා කන්නේ. ඒ බලාපොරොත්තු ඉන්න අය ගනි. අනිත් අය ඒක ගන්නෑ. ඉතින් ඒක ගත්තේ නෑ කියලා අපට ප්‍රශ්නයක් නෑ. ඒකයි මම කිව්වේ. මොකද අපි දෙන චේතනාව ඇවිල්ලානේ. ඒ චේතනාව තමයි කර්මය. හරි. අපි අනුමෝදන් කරන චේතනාව තියෙනවා නම් ඒ තියා ගත්තද නැද්ද කියන එක අපිට එච්චර අදාළ නෑ. ගත්තොත් එයාට හොඳයි. ගත්තොත් ඉතින් කරන්න දෙයක් නෑ. බලෙන් දෙන්න බෑ. නේද? ඒකත් එක එක ලෙවල්ස් හැටියට තමයි ඔය තේරුම් ගන්න අපි ධර්මයේ තේරුම් ගන්නවා එක එක ලෙවල්ස් වලදී. මනස විඥාන සිත. මනස කියනකොට දැන් අර ආයතනයක් හැටියට මනස යනවා. ඇහැ වගේ එක ඉන්ද්‍රියක්. හරි? මන ආයතනය කියන්නේ. එතකොට මන ආයතනෙට ඇහැට රූප වගේ මන ආයතනෙට අරමුණු වෙනවා ධම්ම. ආයතනයක් විදියට ගන්නකොට මන කියලා කියනවා. ඉන්ද්‍රියක් විදියට. සිත. දැන් ඕකෙන් අදහස් කරන එක. ඉතින් අපි සිත කියලා අදහස් කරන එක අනුව අපට ඒ තේරුම දෙන්න පුළුවන්. දැන් ඔතන තමයි ගොඩක් පටලෝ ගන්න අමාරුම කන්සෙප්ට් එක. දැන් සිත කියන එකක් අපිට කන්ටිනියුස්ලි තියෙනවා කියලා හිතෙනවනේ. ඇත්තටම ඒක වැරදි. එහෙම එකක් නැහැ. හරි? දැන් ඒ මයින්ඩ් එක කියන එක නැත්තම් සිත කියන එක ඒ වෙලාවේ හටගන්න දෙයක්. ඒ හිතක් හටගන්න හේතු ටික යෙදෙනකොට හිතක් හටගන්න. හරි. අර පහන් දැල්ල ගන්න. ඒ වෙලාවේ බර්න් වෙන්න අවශ්‍ය ටික තෙල් ටිකක් තියෙන්න ඕන, තිරේ තියෙන්න ඕන, ඔක්සිජන් තියෙන්න ඕන. නේද? ටෙම්පරේචර් එක තියෙන්න ඕන. ඔය කන්ඩිෂන් සටිස්ෆයි වුණොත් ඒ වෙලාවේ දැල්ලක් තියෙනවා. තව මොහොතකට පස්සේ දැල්ලයි මේ දැල්ලේ සම්බන්ධයක් නැහැ. මොකද අර තෙල් ටික පිච්චිලා ඉවරයි. වෙන තෙල් ටිකක් තමයි දැන්පත් වෙන්නේ. ඒ වගේ දැන් ඒ වෙලාවේ තියෙන එකයි ඒක නැති වෙනවා. ඊළඟට තව එකක් හටගන්න. ඒක නැති වෙනවා. තව එකක් හටගන්න. ඕකේ වෙන වේගෙ වැඩි හින්දා අපිට පේනවා තනි එකක් විදියට. දැන් තනි දැල්ලක් තියෙනවා කියලානේ අපිට හිතෙන්නේ. ඒ දැල්ල වගේ පෙනුනට ඒක එක එක ඒ ක්ෂණේදී පත්තු වෙන ටිකක්. ඊළඟ ක්ෂණේදී තව ටිකක් පත්තු වෙනවා. එතකොට ඒ දැල්ල දෙකක්. නේද? එනකොට අපි ඒ වේගේ වෙන් කරගන්න බැරි හින්දා අපිට පේන්නේ තනි දැල්ලක් වගේ. හිතත් ඔය වගේ දෙයක්. ඔකේ තව එක්සැම්පල් එක
මනසින්ට එක.
ඔය ඒක ඉතින් දැන් තමන් අදහස් කරන විදිහට තමයි ඒක එන්නේ. කොහොම හරි තේරුම් ගන්න පර්මනන්ට් දෙයක් නැහැ. ඒ වෙලාවේ කන්ඩිෂන්ස් ටික හින්දා එන රිසල්ට් එක. හේතුන් ටික යෙදුනහම එන ඵලයක්. ඒක දැන් දැල්ල තේරුම් ගන්න අමාරු නම් ගන්න අර ෆිල්ම් එකක් බලද්දි මූකේක කර පටිය දැකලා ඇතිනේ. ඒකේ තියෙන්නේ ෆ්‍රේම්ස් ගොඩක් වෙන වෙනම. නේද? අන්න ඒ වගේ තමයි මේ හිත්. දැන් ඕක වේගෙන් කරකිනකොට තමයි අපිට කන්ටිනියස් වගේ පේන්නේ. ඒ වුණාට ඇත්තටම තියෙන්නේ වෙන වෙන ෆ්‍රේම්ස් ගොඩක්. උපදිනා නිරුද්ධ වෙනවා. එතකොට ඒ උපදිලා නිරුද්ධ වුණ එකේ සම්බන්ධයක් නැහැ ඊළඟට එකට. ඒක වෙනම එකක්. ඊළඟ එක වෙනම එකක්. ඒ වුණාට අපි පුරුදු වෙලා තියෙනවා ওই ටික කනෙක්ට් කරන්න. තනි එකක් කියලා. අර තනි දැල්ලක් කියනවා වගේ. නේද? දැන් ෆිල්ම් එක බලනකොට තනි එකක් වගේ කන්ටිනියස් කියනවා. ඒ වුණාට මේකේ තියෙන්නේ වෙන වෙන එකකට එකක් වෙනස්.
ගඟක් වගේ නේ.
ගඟ වුණත් ඒවා වෙන් වෙලා තියෙන්නේ එක එක ෆ්‍රේම්ස්. ෆ්‍රේම් එකක් කපලා අයින් කරන්න පුළුවන්. වේගෙ වැඩි වෙනකොට අපිට ඔය වෙන් කරන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට හිත කියන එකත් ඒ ඒ මොහොතේ අලුත් හිතක් හැදෙනවා. පරණ හිත නිරුද්ධ වෙනවා. අපි හිතමු දැන් මොකක් හරි දකින්න හිතක් හැදෙනවා. දකින්න හදපු හිත. ඒ අතරේ සද්දයක් ඇහෙනකොට ඒ දකින හිත නෙමෙයි සද්දය අහන්නේ. සද්දය අහන්න වෙන හිතක්. හරි? ආයි තව මොකක් හරි දකිනකොට ඒක වෙන හිතක්. ඒ වුණාට අපිට හිතෙන්නේ නෑ මගේ හිත තමයි ඔය ඔක්කොම කරන්නේ කියලා. එහෙම නෙමෙයි. එක එක ඒ ආයතන ඇහෙන, කනෙන්, නාසයෙන් හැදෙන හිත එකකට එකක් වෙනස්. හරි? ඒක හැදෙන්න කන්ඩිෂන්ස් ටික සටිස්ෆයි වුණාම ඒ හිත
හැදෙනවා.
හිත කියන්නේ දැනුවත් වෙන ගතිය. ඇත්තටම කිව්වොත් අපි මොනවා හරි දැනුවත් වෙනවා නම් දැන් ඇහැ නිසා දැනගන්නවා නේද? අන්න ඒ දැනගන්න ගතියට තමයි මේ හිත කියන්නේ. විඥාණය. මනස කියන්නේ මොකක්ද කියන එකෙන් ආයෙ අහන්න
වෙනවා.
ඉන්ද්‍රියක් කිව්වට ෆිසිකලි තියෙන දෙයක් නෙවෙයි. දැන් බ්‍රේන් එකට නෙමෙයි මනස කියන්නේ. හරි? ඒ මනසට පුළුවන් හිත හදන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැනුවත් කරන්න විඥානයක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා මනසට. එතකොට මනසට අරමුණු වෙන්නේ අර ධම්ම කියන දේ. මම ධම්ම වෙනම එක්ස්ප්ලেইন කරන්න මොකද්ද කියලා. දැන් අපිට මොකක් හරි පරණ දෙයක් මතක් වෙන්නේ. ගෙදර මතක් වුණා. එතකොට ඒ ගැන මේ මොහොතේ හිතන්න. ඒ හිතන හිත අලුත් එකක්. මතක් වෙන්නේ පරණ දෙයක්.
හරි. දැන් අපි මතක තබා ගන්නවා කියන්නේ දැන් මොකක්ද කියන්නේ කවියක් පාඩම් කළා කවියක් පාඩම් කළා දැන් කියෝලා 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 ගැ හිතේ තියා ගන්නවා කියන්නේ මොකක්ද
කියන්නේ. ඒ එකම තමයි අපි හැමතිස්සෙම කරන්නේ. පරණ දේ දැන් මනසට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මතක තියාගන්න දේවල් තමයි ඔය අරමුණු වෙන්නේ. අපි පර්ස්ලි මතක තියාගන්නත් පුළුවන්, අපි දන්නේ නැතුව මනසේ සටහන් වෙලා තියෙන්නත් පුළුවන්. ඒවා දැන් ඔය සමහර වෙලාවට හීනෙන් පේන්නේත් ඒ වගේ දේවල්. ගොඩාක් පරණ ඒවා වෙන්නත් පුළුවන්. සාගර මේ ජීවිතේ මේ ආත්මේ නෙමෙයි කලින් ආත්මික එකක් වුණත් තිබිලා වතු වෙන්නත් පුළුවන්. අපි දන්නේ
සමහර විද්‍යාඥයෝ කියන ඒක බ්‍රේන්ලිකේ තියෙන එක එක කොටස්
කොටස් ඒක ඒගොල්ලෝ කියනවා ඒක
බ්‍රේන් එකේ තියෙනවා රඳා පවත් ගන්න. ඔව්. ඥානය ඒක තමයි අපේ අතම පොයන්නේ. නෑ මේ දෙයක් අපේ බ්‍රේන්. නෑ ඒක මොකද පොඩි මෙකැනිසම් එක මොලේ එක තැනකට තිබ්බොත් එතන තියෙනවා ඒකින් දැනගන්න පුළුවන්. ඊට පස්සේ තව තැනකට ගියොත් එතන තියෙන ස්ටෝර් එවුවා එන්න පුළුවන්. ඒක
මෙහෙමයි ඔය ඔය සයන්ටිස්ට්ලා කියන ඒවා දැන් ෆිසිකලි රිලේට් කළාට මනස කියන එක ෆිසිකල් දෙයක් නෙවෙයි. එහෙම වුණා නම් මේ මැරුණයින් පස්සේ ඔක්කොම ඉවර. එහෙම වෙන්නේ
නැහැ.
මනස කියන්නේ මොකද්ද? නම්ම හිතන එකෙන් තමයි උත්තරේ දෙන්න ඕනේ. මනස කියලා අපි අදහස් කරන්නේ මොකක්ද? මොකද එක එක තේරුම් දෙන්න පුළුවන්. සමහරු බ්‍රේන් එකට කියනවා. බ්‍රේන් එක නිවි.
මේ
එහෙමත් කියනවා. ඒක හදවත නිවේයි ඇත්තටම. ඒක කියන්නේ ඔය වัตතු රූප කියලා කියන්නේ. වัตතු රූපය ඇසුරු කරගෙන තමයි හිත හටගන්නේ. මේ වัตතු කියන එක අල්ලගෙන තමයි මේ දැන් හදවත කියලා කියන්නේ. මේ වัตතු කියන එකයි හදවත කියන එකයි දෙකක්.
හදේ වัตතු කියලා කියනවා.
ඒ හින්දා තමයි ඕක හෘදේ කරගෙන තියෙන්නේ.
ඔව්.
පටන් ගන්නෙ වัตතු කියන එක.
ඉංග්‍රීසියෙන් කියන්නේ by heart කියලා.
හාට් එක නෙමෙයි එතන අදහස් කරන්නේ. දැන් අපේ හාට් එක හැදෙන්න කලිනුත් දැන් ප්‍රතිසන්දිය ගන්න මොහොතේදී පොඩි ಜಾති තුනයි ඇති වෙන්නේ. හරි. ඉනිෂියලි ඒ ටික එක්ස්ප්ලেইন කරලා දෙනවා. ප්‍රතිසන්දි සිත ඇති වෙනකොට රූප ಜಾති තුනක් ඇති වෙනවා. ඒක එකක් තමයි වัตතු රූප කියන එක. ඒ කියන්නේ වัตතු රූපය ඇසුරු කරගෙන තමයි හිතක් හැදෙන්න පුළුවන්. හරි. ඒ කියන එක අපේ මේ ඇඟේ හැම සෛලෙම තියෙනවා. එහෙනම් තමයි දැන් මේ මෙහෙම ටච් කරනකොට එතන මුල් කරගෙන තමයි හිත හැදෙන්නේ. ඒ ඉනිෂියලි හටගන්න එකේ තියෙනවා ඒ වัตතු රූප කියලා තියෙනවා. ඊළඟට කාය රූපේ තියෙනවා ස්පර්ශ ගැනීම හැකියාව. ඊළඟට තියෙනවා භාව කියලා. භාව කියන්නේ ඔය ඒකත් ස්ත්‍රී පුරුෂ භාවයේ ඒකත් මේ හැම සෛලකම තියෙනවා. එහෙම දෙයක් ඔය කියන්නේ. හරි. පටන් ගන්න ප්‍රතිසන්දිය ගන්න තැන ওই ಜಾති තුනම තියෙනවා. නැතුව මේ හાર્ට් එක නෙමෙයි ඔය කියන්නේ. දැන් ඒවා අයිෆා ඩිවලොප් වෙද්දී ඒ එන හැම එකේම ওই ටික තියෙනවා. රයිට්. ඒ ಜಾති තුනෙන් තමයි පටන් ගන්න. එක කියනවා මේ කාය දසකය, භව දසකය, වัตතු දසකය. දසකේ කියලා කියන්නේ 10ක් තියෙනවා අර අපි දන්නවනේ පඨවි ආපෝ තේජෝ වායෝ 4යි ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා 4යි 8යි ඊළඟට තව කියනවා මේ
නෑ
ජීවිත ඉන්ද්‍රිය කියලා පණ තියෙන්නත් ඕන. ඊළඟට ඔය කියපු ಜಾති තුනෙන් එකක් නැනද මං කියවනේ පඨවි ආපෝ තේජෝ වායෝ 4යි වර්ණ ගන්ධ රස ඕජා 4යි 8යිනේ ඊළඟට ජීවිත ඉන්ද්‍රිය කියන එකත් එක්ක 9යි. කාය දසක කියන එකේ කාය කියන කොටස තියෙනවා. භාව දසක කියන එකේ භාව කියන එක තියෙනවා. ඊළඟට වัตතු දසක කියන එකේ වัตතු. ඔහොම 10 ඒවත් තුනක්. මන ඉන්ද්‍රිය කියන්නේ ඒ වัตතු දසකේ අල්ලගෙන හිතක් උපදින්න පුළුවන්. වัตතු දසකේ ඇසුරු කරගෙන හිත උපදින්න. ඒ උපදින්නේ මන. ඒ කියන්නේ මනසට ධම්මාරමුණු වෙන එක තමයි හිතනවා කියන්නේ. මන ඉන්ද්‍රියට ධම්මාරම්මන එන එකෙන් හදනවනේ හිත. මනෝ විඥානයක් පහළ වෙනවනේ. ඕක තමයි හිතනවා කියන්නේ. හිතක් හදන හිතනවායි කියන්නේ මන කියන මන ඉන්ද්‍රිය හරි මයින්ඩ් ෆැකල්ටි. මන ඉන්ද්‍රියට ධම්මාරම්මන ඇහැට රූප වගේ මනසට ධම්ම. ওই දෙක එකතු වෙලා අලුත් හිතක් හැදෙනවනේ ඒක මනෝ විඥාන. හ්ම්. ඇහැ නම් ඇහැයි රූපයි චක්කු විඥාන. ඒ තුන එකතු වෙනවා. කන නම් කනයි ශබ්දයි සෝත විඥාන. එකම විඥානේ අපි මේ ෆැකල්ටි එක අනුව නම දෙමු. හ්ම්. ඒ ආයතනය. විඥානේ කියලා අදහස් කරන්නේ මේ දැනගන්න ස්වභාවයට දෙන නමක් විඥානේ. මොනවා හරි දැනුවත් වෙන ස්වභාවයට කියන නම තමයි විඥානේ. ඒවා මොනවා හරි දැනගන්නවනේ, දැනුවත් වෙනවනේ. ඇහැ නිසා දැනුවත් වෙනවා. ඇහැ නිසා දැනුවත් වෙන්නේ චක්කු විඥානේ. කන නිසා දැනුවත් වෙනවනේ ශබ්ද ගැන. ඒකට කියනවා සෝත විඥානේ කියලා. දැනගන්න ස්වභාවය විඥානය කියන්නේ. ඒක ඔකට කැමති නම් හිත කියලා කියන්නත් පුළුවන්. ඒකයි මම කියන්නේ අදහස් කරන එක ගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ ওই වචන ටික පටලවා ගන්න ඕනේ. හරි. විඥානය කියන්නේ දැනගන්න ගතිය. හරි. දැන් මේසෙට නෑ දැනගන්න ගතියක්. නේද? මේසේ දන්නේ නෑ මට මේසේ කියනවා කියලා. ඒ කියන්නේ මේසේ විඥානයක් හටගන්නේ නෑනේ. මේසේ දන්නේ මට මේසේ කියනවා කියලා. අපි තමයි අර මේසයක් කියලා කියන්නේ. මොකද අපේ විඥාණයෙන් ඒක අපි දැනුවත් උනේ අර මේසයක් කියලා. ඒ දැනගන්න ස්වභාවය තියෙන්නේ සත්වයන්ට විතරයි. විඥාණයක් හටගන්න. අනිත් රූපවලට විඥාන හටගන්නේ නැහැ. ඒතට ඒ විඥාණයට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැනගන්න ගතියට තමයි විඥාණය කියලා කියන්නේ. ඒක මේ ආයතන හයෙන් ඕන එකක් හින්දා දැනගන්න පුළුවන්. ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා. හරි.
දැන් මේවා හැදිලා නැති කාලේ
කලල රූපෙටත් පුළුවන් විඥානයක් හටගන්න හැකියාව. ඒක තමයි මම කියේ අර වัตතු රූප කියන එක කලලයේ තියෙනවා. ඒ කියන්නේ පළවෙනි හිත හදනකොට පළවෙනි හිත හැදෙන්නේ වัตතු රූපේ ඇසුරු කරගෙන. වัตතු රූපේ නැත්තම් හිතක් හැදෙන්න බෑ. අරමුණු වෙන එක වෙනම එකක්. ඒක මම වෙනම කියනවා. මම කියේ අර ධම්ම කියන එකනේ මනසට අරමුණු වෙන්නේ. දැන් ධම්ම කියන එක ගොඩක් වෙලාවට කලින් අත්දකපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට ඉස්සරහගෙන හිතන්නත් පුළුවන්. future ප්‍රතිසන්දියලා වෙදි කියන්නේ අර චුතිසිතත් එක්ක තමයි ප්‍රතිසන්දිය. ඒ කියන්නේ කලින් එකේදී අරමුණු වුණ දේ තමයි ප්‍රතිසන්දිය දෙන්නේ. කර්මයක්, ගතියක්, ගති නිමිත්ත. ඔය තුනෙන් එකක්. ඒ කියන්නේ දැන් මේ ජීවිතේ මැරෙන මොහොතේදී අපිට අරමුණු වෙන දෙයක් තියෙනවනේ අන්තිම හිතේදී. අන්න ඒක අනුව තමයි ප්‍රතිසන්දි හිත හැදෙන්නේ. හරි. ඒකයි. ඒ හින්දා තමයි ඒක ඈ
ඊට ටිකක් පස්සේ මොකද?
ඊට පස්සේ අලුත් අරමුණු ගන්න. දැන් තියෙනවා ෆැකල්ටිස් දෙකක් තියෙනවා පටන් ගන්නකොට. කාය, ඒ කියන්නේ ස්පර්ශ ගැනීමේ හැකියාව තියෙනවා. කාය ආයතන. හිතන්න පුළුවන්. ওই දෙක විතරයි, ඒ කියන්නේ මෞකසක ප්‍රීලිසින්ද ගන්නකොට මුලින්ම ඇති වෙන්නේ ওই දෙක. කාය ආයතනයි මන ආයතනයි කියන දෙක. ඇහැ කන නාසය ඒව නැහැ. ඉනිෂියලි ඔය දෙකෙන් පුළුවන් අරමුණු ගන්න. ස්පර්ශ ගන්න පුළුවන්. දැන් රස්නයක් එහෙම දැනෙන හිත හැදෙන්න පුළුවන්. කාය ස්පර්ශ. ඊළඟට හිතන්න පුළුවන්කම තියෙනවා. අනිත් ඒවා ඩෙවලොප් වෙනකන් ওই දෙක වැඩ කරනවා. හරි. අනිත් ටික ඇත්තටම එනවා කියන්නේ 77 වෙනි. ඒ කියන්නේ 11 වෙනි. සතියේදී තමයි අනිත් ටික ඩෙවලොප් වෙනවා. ඇහැ කන නාසය දිව. මේ දෙක තියෙනවා ප්‍රතිසන්දිය ගන්නකොට. හිතන්න පුළුවන්කම තියෙනවා. ස්පර්ශ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කාය ආයතනය වැඩ කරනවා, මන ආයතනය වැඩ කරනවා. මේ ආයතන දෙක හට ගන්නවා. හරි. අනිත් ඒවා පස්සේ තමයි ඩෙවලොප් වෙන්නේ. මේ ඒක හැබැයි අදාළ මෞකුසක්ට විතරයි. වෙන තැනක ප්‍රතිසන්දියක් නැහැ. දෙවි කෙනෙක් වෙලා ඉපදුනොත් කොහොම එක සැරේ හම්බ වෙනවා. හරි. දෙන්නේ වෙන වෙන සත්තුන්ට ඒ විදිහට දැන් තියෙනනේ ඕපපාතික උපදිනවා කියන්නේ.
දෙවියන්ට මව කෙනෙක්
නැහැ. මව කුසකෙන් නෙමෙයි උපදින්නේ, මව කෙනෙක් ඉන්නවා. එහෙම තමයි. දැන් දිව්‍ය පුත්‍රයෝ ඉන්නේ. පුතු ඉන්නවා. දූලා ඉන්නවා. නෑ භාර්යාව, සමන් පුරුෂය ඒගොල්ලෝ ඉන්නවා. මව කියන්නේ දැන් අපි කියන අදහසෙන් නෑ. දැන් පුතෙක් ඉන්නව නම් ඉතින් තාත්තා කෙනෙක් ඉන්නේ නැහැ. දැන් ඔය සක්‍රයාගේ පුතා කියලා එහෙම කතා තියෙනවා නේද? අහලා නැද්ද? පුත්‍රයෝ දැන් මාර දිව්‍ය පුත්‍රයා කියනවා.
නිකන්
නිකන් නෑ නෑ ඒ සමහර තැන්වල කියනවා එහෙම. සක්‍රයාගේ පුතා වෙලා උපදිනවා අර පින්වල අනුසස් කියනකොට කියනවා. මෙච්චර කාලයක් මේ මෙයාගේ පුතා වෙලා උපදිනවා ඔහොමම තියෙනවා. ඒක ඉතින් ඒක අර නාම මාත්‍රිකව විතරයි. හරි. එහෙම මේ ඒවා හටගන්න විදි ඉතින් කියලා තියෙනවා. දැන් ඕවා ඉතින් අපිට එච්චර වැදගත් නෑ මේ මේ නිවන් මාර්ගයට. ඕවා කතා ටිකක් විතර. concept
සුත්තිකතුලනේ.
ඔව් සමහර විට. ඉතින් වැඩේ තියෙන්නේ අපි බලන්න ඕන දැන් මේ හිත වැඩ කරන හැටි හරි වැදගත් දැන්. චුතිසිතෙන් ප්‍රතිසන්දිසිත හැදෙන්නේ ඇයි? ඒකෙන්නේ උපතක් වෙන්නේ. එතකොට නැවත උපතක් නොවෙන්න නම් ඊළඟ හිත හැදෙන්නේ නැති කරන්න. එතකොට ඒකට ඕන conditions ටික. ඊළඟ හිතක් හැදෙන්න conditions ටිකේ ඒකේ අපි දැන් හිත හැදෙන්න ඕනේ වයි දැන් මුල් වෙන දෙයක් තමයි තණ්හාව කියන එක. තණ්හාව තිබුණොත් තමයි ඊළඟ හිතක් හදන්නේ. හරි. ඕක දැන් ওই චුති ප්‍රතිසන්දි දෙකට දාලා කිව්වට මේ මොහොතෙත් ඕක කියනවා. දැන් අපි මේ මොහොතේ ඉඳන් ඊළඟ හිත හදන්නේ ඊළඟ හිත හදන්න ආසාවක් තියෙන හින්දා. ඕක තමයි තේරුම් ගන්න ඕන දෙය. මොකද දැන් අපි රහත් වෙනවා කියන එක මැරෙනකොට වෙන එකක් නෙවෙයි. ජීවත් වෙද්දී යම් කිසි මොහොතකනේ රහත් වෙන්නේ. රහත් වුණාම තේරුම් ගන්න දැන් රහත්භාවය අදහස් කරන්නේ නිවන කියන එක. රහත් කියන්නේ නිවන. ඒ කියන්නේ දුක සම්පූර්ණයෙන් නැති කරලා. ආයේ ඉපදීමක් නැහැ. ඉපදීම කියනකොට අපිට මතක් වෙන්නේ මරුණයින් පස්සේ උපදින එක නේ, එහෙම නෙමෙයි. ඊළඟ මොහොතේ හිත හදන්න අවශ්‍ය ටිකවත් සකස් කරන්නේ නැහැ. ඒ
කර්මයක් නැහැ.
කර්මයක් නැහැ. තව විදිහකට කිව්වොත් කර්ම සකස් කරන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය කෙනා හැම මොහොතෙම කර්ම හදනවා. ඒක කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්. රහතන් වහන්සේ කර්ම සකස් කරන්නේ නැහැ. ඒ කියන්නේ විපාක දෙන්නේම සකස් කරන්නේ නැහැ. ඒ මට්ටමට හිත දියුණු වෙනවා. එතෙන්දි තියෙනවා ඔය උපදිනවා කියන එකට තේරුම් ගොඩක් තියෙනවා. ජාති. ජාති කියන එක කියන්නේ හට ගන්නවා කියන එක. ජාති කියන එක විස්තර කරනවා මේ ධර්මයේ ඉන්නේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ අයන් උච්චති ජාති කියලා අන්න විදිහට විස්තර කරනවා. හරි. ප්‍රතිසන්දියම නෙවෙයි. ඒක තමයි මම කියන්න හදන්නේ. ප්‍රතිසන්දියත් ජාති තමයි. හැබැයි තව විදිහකට ජාති කියන එක ඔය උපදිනවා කියන එක විස්තර කරනවා. එකක් තමයි කන්දානම් පාතු බාවෝ කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීම. ස්කන්ධ කියන්නේ මොනවද? පංචස්කන්ධ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය පහ යම් තැනක හට ගන්නවා නම් ඒකට ජාති කියලා කියනවා. හරි. ඊළඟට තව කියනවා ආයතනානම් පටිලාභෝ. ආයතන කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඕවා යම් කිසි තැනක හට ගන්නවා නම් ඒකට ජාති කියලා කියනවා. හරි. මෙතන තමයි ජාති කියන එක විස්තර කරන්නේ. ඔතන ස්කන්ධයන්ගේ පහළ වීම කියන එක හරි වැදගත්. කන්දානම් පාතු බව. දැන් අපි එහෙන් මොකක් හරි දකිනකොට ඔතන හටගන්නවා ওই ಜಾති පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. කණෙන් ශබ්දයක් අහනකොට ওই පහ හටගන්නවා. නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහ යම් කිසි තැනක හට ගන්නවා නම් ඕකට කියනවා ಜಾති කියලා. නැත්නම් ගැඹුරින් කියනකොට.
ඒකට
දැක්ක දැක්ක පමණයි කියනකොට ඒ ටික හටගන්නේ නැහැ. දැන් ඔන්න සද්දේ ඇහිලා අපි ඕකට රූපයක තේරුමක් දෙනවනේ. නේ සද්දේ ඇහෙන එක එකක්. ඒ කියන්නේ සෝත විඥානේ හට ගන්නවා. කනින් අහනවා. අහනවා කියන එකේ ඒ මොකද්ද කියන එක නැහැ. සද්දයක් විතරයි. ඒකට තේරුමක් දීලා නැහැ. ඊළඟට තේරුමක් දෙන්නේ ඔක මනසෙන්.
දැන් කිව්වොත්
දැන් ඒ හෝන් එකේ සද්දනේ කනින් අරද්දෙන්නේ. ඒ සද්දේ අනිත් සද්ද වලින් වෙන් කරලා අරන් දෙන එක තමයි කනට පුළුවන්. සද්ද සංඥාව අරන් දෙනවා. තව විදිහට කිව්වොත්. සද්ද සංඥාවක් අරන් දෙන එක විතරයි කනට කරන්න පුළුවන්. ඊළඟට ඒ සද්ද සංඥාව අපි දැන්ගත්තු එකයි කලින් අත්දකලා තියෙන ටිකයි එකතු කරනවා. ඔකට කියන්නේ කාර් එකේ හෝන් එක. කියන එක කලින් එක්ස්පීරියන්ස් එකෙන් ගන්න. ඔය දෙක එකතු කරලා තමයි ඔක අර කාර්කේ සද්දයක් ඔය ඇහුනේ කියන්නේ.
එතකොට කර්මයක් සිද්ධ වෙනවා නේද?
එතකොට කර්මයක් සිද්ධ වෙනවා.
ෆෝන් එකක් කියලා දැනගත්තා.
ඔව්.
අන්න ඒකට ආයි ඒකේ අක්කෝ වෙනවා නේද?
ප්‍රතික්‍රියාවක් වුණත් කොහොමත් කර්ම වෙනවා. ප්‍රතික්‍රියාවක් නොවුණත් දැන් ඔය කරලා තියෙන සංස්කරණය. සංකාරයක්. ඒ
කියන්නේ දැන් ගත්තු
ඒ ටිකත් එතන තියෙනවා. ඇලීම ගැටීම බලවත් වුණොත් තව තව හදනවා ඒක ගැන. තව තව හිත හදනවා. ඒ හැම හිතක්ම කර්මයක්. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ ඇලිලා හරි ගැටිලා හරි හදන ඒවා කර්ම. දැන් තේරුම් ගන්න අමාරු දේ මේ මුලින්ම හදන මේක කාර් එකක හෝන් එක කියන එකත් කර්මයක්. ඒකත් සංඛාරයක් තව විදිහට කිව්වොත්. චේතනා මුල් වෙලා හදන ඒ කියන්නේ අදහස් සින්දා දැනගන්න දෙයි. වේදනාවක් තියෙනවා. ඒ සද්දෙට අපි කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. ඒක තමයි වේදනාව. ඔය පහම තියෙනවද?
සද්දයක් කියලා.
හෝන් එක කියනකොට ඒ රූපයක් තියෙනවා. ඒ සද්දෙට කැමතිද නැද්ද කියන වේදනාවක් තියෙනවා. සංඥාවක් තියෙනවා ඒකට අදාළව. හරි? ඒක අනිත් ඒවායි වෙන් කරගන්න පුළුවන් සංඥා. ගතියක් තියෙන. ඒ හෝන් එක කියන එක සංස්කරණයක් කලි. හරි? දැන් ආපු සද්දෙට අපි හිතෙන් අරගෙන සංකාරය, චේතනා එක්ක සංස්කරණය, සංකාරය. ඒ ගැන දැනගත්තා විඥාණය. ඒ පහ හටගත්තා. නේද? ඔන්න ওই පහ හට ගැනීමට කියනවා ජාති කියලා.
ඒක පංචස්කන්ධය හට ගන්නකොටම එකටද ආයතන ඇති වෙනවා.
ආයතනයක් එක්කම තමයි පංචස්කන්ධය හටගන්නේ. මොකද විඥානයක් අනිවාර්යෙන් තියෙනවා නේද? විඥානේ හටගන්නේ ආයතන හයෙන් එකක් එක්කම. නේද? ඔව් විඥානයක් පහළ වෙන්න බෑ ආයතනයක් නැතුව.
ආයතනයක් වෙන්නේ පස්සස්තම්.
ඔව්. ඔය ඔක්කොම ඇත්තටම එකට හටගන්න. අපි මේ තේරුම් කරන්න තමයි වෙන් කරන්නේ. එක මොහොතේ හටගන්නේ.
ජාති කියන්නේ.
ඔව්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අර පටිච්ච සමුප්පාදේ ටික අහලා තියෙනවනේ. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා සංඥා නැ වේදනා තණ්හා උපාදාන භව ජාති ওই ටික ඔක්කොම එක මොහොතේ හට ගන්න. ඔක තමයි ඔකේ ගැඹුරු.
ඒකෙන්
හැම මොහොතේම හැම හිතක් එක්කම අපි අවිද්‍යාවේ යෙදিলা නම් ඒ හිතේ ওই ටික ඔක්කොම
තියෙනවා.
අවිද්‍යාව නැත්තම් රහතන් වහන්සේ කෙනෙක්ට. ඒතකොට කර්මයක් නැහැ. ওই පටිච්ච සමුප්පාදේ එකක්වත් හටගන්නේ
නැහැ. ඒක නේද එදා
අවිද්‍යාව යෙදෙන්නේ.
කිව්වේ එදා ටෙලිවිෂන් එකේ. ඔව්. මේක අත්හැරියොත් එතකොට අනිත්‍යව එකක්වත් එන්නේ
නැහැ කියලා. ඔව්. එතන දැන් අවිද්‍යාව නැති වුණොත් අනිත්‍යව හටගන්න බෑ. මොකද අවිද්‍යාව පත්‍යය තමයි අනිත් සේරම. රහතන් වහන්සේට අවිද්‍යාව නැහැ. ඒකට අපි කියන්නේ ක්‍රියාසිතක් කියලා විතරයි. ඒක කර්මයක් නෙවෙයි. ඔව් ඒක ඒක ඵල දෙන්න බෑ. විපාක දෙන්න හැකියාවක් නැහැ. හරි. අපි හදන හිත් හැම එකක්ම අවිද්‍යාපත්‍ය සංකාර. විපාකයක් දෙන්න පුළුවන් කර්මයක්. ඒක තමයි. දැන් මේ අවිද්‍යාව නැති කරනකන් තව විදියට කියොත් මේ පටිච්ච සමුප්පාදේ හොඳට දකිනකන් මේ හැම හිතක්ම කර්මයක්.
ඒක
දකින්න හැටි කියලා දෙන්නේ. ඒක තමයි ඉතින් ඒක අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔය ටිකත් ඕන ඒක අවබෝධ කරගන්න. දැන් මේක මේ කියන්නේ මරුණායින් පස්සේ උපදින එකක් ගැන නෙවෙයි. මේ මොහොතේ හදන හිත ගැන ඔය කියන්නේ. ඒකයි අපිට මේ මොහොතේ rahat වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ මොහොතේ හදන හිත තේරුම් ගත්තොත් මේ මොහොතේ රහත් වෙන්න පුළුවන්. හරි දැන්. හෙලෝ. රයිට්. දැන්
ක්ෂණිකව නැ කියන්නේ ප්‍රේමන අර නැති වෙවි ඇති වෙන ඒකටයි කියන්නේ.
ක්ෂණික ඉපදීමයි ක්ෂණික මරණයයි තමයි තියෙන්නේ. මොහොතක් පාසා මේ ස්කන්ධ පහ හට ගන්නවා එහෙමම නිරුද්ධ වෙනවා. ආයෙත් අව ස්කන්ධ පහක් හට ගන්නවා ඒක නිරුද්ධ වෙනවා. මොකද තමයි හිතක් කියන්නේ. මර හිත කියලා ඇහුවේ ඇත්තටම පංච උපාදානස්කන්ධ හිතක් ඔය හැදෙන්නේ. මොකක් හරි දැක්කා කියලා කියනකොට ඒ දැකපු දේ දැනගන්නකොට පංච උපාදානස්කන්ධ හිතක් හදලා ඉවරයි. හරි. ඒක තමයි මම අර එක්ස්ප්ලেইন කරන්න try කළේ. අපි සද්දේ ඇහෙනකොටම එළියේ තියෙන දෙයක් නේ අපි දැනගන්නේ. ඒ දැනගන්නකොට පංච උපාදානස්කන්ධය හදලා ඉවරයි.
ඒකේ
සංකාර කියන්නේ ඒක.
ඒක තමයි අමාරු.
එතන හදන දේ සංකාර. ඒක
නෑ.
මතක සංකාර. ඔව්. දැන් සංකාර කියන්නේ මෙහෙම තේරුම් ගන්න. අපි දැන් සද්දේ ඇහෙනකොට අපි හිතනවා මොකද්ද දෙයක් ඒකට රිලේට් කරලා. ලෝකෙට අයිති දෙයක්. ෆිසිකල් දෙයකට මේක සම්බන්ධ කරනවා. දැන් හෝන් එක කිව්වේ. ඒක ෆිසිකල් දෙයක් නේ. ලෝකෙට අයිති දෙයක්. නැත්තම් රූපයක්. ඔය ඉංග්‍රීසියෙන් කියන වොලිෂන් කියලා. ඔව් වොලිෂනල් ඇක්ටිවිටි කියන්නේ දැන් මේ thought formation කියලාත් කියනවා. ඒ කියන්නේ මේ හිතක් හදනවා. චේතනා ටිකෙන් දැන් ඔය ෆෝන් එක අපි එළියේ තියනවා කියලා හිතුවට හැදුවේ හිත ඇතුලෙන් නේද? ඔන්න ඔක තමයි ඔය සංකාර කියන්නේ. ෆිසිකල් දේ හිත ඇතුලේ හදලා තියෙනවා.
ඒ
වෙලෙම හටගන්නේ. ඒ වෙලේ හටගන්නවා අපි වෙන මුලාව තමයි ඕක එළියේ තියෙනවා කියලා හිතන එක. මේක හිතේ තියෙන චේතනාවක් නේ. ඒක හෝන් එකක් කියන එක හිතේ තියෙන්නේ. එනකට අපි විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා. ඒක මුලාව. හරි. ඔය ලෝකෙට අයිති කියලා හිතන දේ තමයි සංකාරය. අපේ චේතනා ටික එන්නේ හෝන් එක ගැන නේ. මේක මොන වගේද මොනවද කියලා ඇලීමක් හරි ගැටීමක් හරි එන්නේ ඒක එක්කනේ. ඒ හදපු දේ ඒ සංස්කරණය කළාමතක් හරි නැති දෙයක් අලුතෙන් මැව්වා. ඇත්තට නෑ.
මේ හෝම් එක මදකුව එකක් දැන් තියනවා.
නෑ. කොහෙද තියෙන්නේ? එළියේ තියනවා කියලා අපි හිතනවා.
වාහනේ ගහගෙන නැද්ද?
ඒ අපි හිතනවනේ එහෙම. අන්න ඕක තමයි තේරුම් ගන්න ඕන. ඕකට තමයි මම අර එක්සැම්පල් එකක් දුන්නේ වතුරට එබෙන බල්ලෙක්. දැන් වතුරට එබෙන බල්ලාට ඡායාව පෙනිලා ඌ හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට උගේ ලෝකෙට තව ෆිසිකල් බල්ලෙක් ඉන්නවා වතුරේ. ඒ හින්දා තමයි ඌ බුරන්නේ. නේද? තරහ ගන්න. දැන් ඌ විශ්වාස කරනවා එළියේ බල්ලෙක් ඉන්නවා. ඒ ඉන්න බල්ලා ෆිසිකල්, ඒ කියන්නේ සතර මහා ධාතු බල්ලෙක් කියලා හිතන්නේ. අල්ලන්න පුළුවන් බල්ලෙක්. එහෙමනේ හිතන්නේ. එනකට අපට පේනවා මේක නෑ බල්ලා හිතෙන් හදපු දෙයක් විතර. බල්ලාගේ මනසේ තියෙන ඒවා තමයි චේතනා කියන්නේ. චේතනා වලින් සංස්කරණය කරපු දෙයක්. සංඛාරය.
අපේ වෙනුණාට අපි දන්නවා ඒක
ඡේ. අපි දන්නවා එතන බල්ලෙක් නෑ කියලා. හැබැයි අපිට පේනවා බල්ලා රැවටිලා තියෙනවා එතන බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඇයි බල්ලා රැවටෙන්නේ කියන එක තමයි පිළිවෙන්නේ. ඡායාව විදිහට දන්නේ නැහනේ. ඒක දන්නේ ඒ දන්නේ නැත්තේ අවිද්‍යාව. දන්නේ නැති කමට කියනවා අවිද්‍යාව කියලා. ඇත්ත ඇති ඇටි නොදන්න කමට කියනවා අවිද්‍යාව.
දැන් අපි සුද්ධලේ දැක්ක කියන මෙයා කාන්තාව.
ඔව්.
මේක අවිද්‍යාව.
අවිද්‍යාවක්. ඒක තමයි මේ පෙන්වන්න හදන්නේ. දැන් අපි දන්නේ නැහැ තාම අවිද්‍යාව කියලා. හරි. ඒක හරියට බල්ලා දන්නේ නැහැ බල්ලා තාම රැවටිලා කියලා. නේද? බල්ලා විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එයාට අපි කිව්වට නෑ නෑ ඔතන බල්ලෙක් නෑ කියලා ඌ පිළිගන්නේ නැහැ
ඒක. ඒ සමානද අපි මෙතන කාන්තාවක්
කියන්නේ. ඔව්. ඔව්. ඔක තමයි දකින්න අමාරු දෙ. දැන් අපි බලන්න ඕන ඇයි බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ.
හිතන්න
පුළුවන් නෑ නොදන්න නිසා. ඔව් නොදන්නවා වුණාට ඉන්නවා කියලා කියන්නේ ඇයි? පේන දේ තියෙනවමයි කියලා විශ්වාස කරන හින්දා. දැන් බල්ලගෙන් අහුවොත් ඇයි බල්ලෙක් ඉන්නේ කියලා අර පේනවනේ. ඒක පේන දේ තියෙනවමයි. ඔව්. දැන් බල්ලා හිතාගෙන ඉන්නේ පේන හැම දෙයක්ම ඒ විදිහටම තියෙනවා. එහෙම නැත්නම් තියෙන හින්දමයි පේන්නේ. ඒ කියන්නේ බල්ලෙක් ඉන්න හින්දමයි ඔහොම පේන්නේ. එනත මේ පේන හින්දා පේන්නේ තියෙන දෙයක්මයි පේන දේ තියෙනවමයි. ඒ දෙපැත්තෙන් කොයි පැත්තට හිතුවත් වැරදි. පේන දේ තියෙනවමයි කියලා හිතුවත් වැරදි. තියෙන දෙයක් පේනවා කියලා හිතුවත් වැරදි. ඒ දෙකම දෘෂ්ටි. වැරදි මත. හරි? දෘෂ්ටිගත වෙලා කියන්නේ ඒක. දැන් අපිත් එහෙම මොකක් හරි දැක්ක ගමන් අර දෘෂ්ටියමයි ඉන්නේ. පේන හින්ද තමයි තියෙනවා කියන්නේ. හරි.
කාන්තාවෙන් බලකිනා මෙයා පංචස්කන්ධයක්
කියලා. දැන් ඒක දැනගත්තේ කොහොමද කියලායි දැන් හොයන්න ඕනේ. දැන් කාන්තාවක් කියලා දැනගත්තේ කොහොමද? පංචස්කන්ධයක් කියලා දැනගත්තේ කොහොමද? අපි බල්ලගේ හොයන්න ඕනේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? නේද? ඔක ඇනලයිස් කරලා බලන්න ඕන. කොහොමද මේ දැනුවත් වීමට ආවේ?
ඉස්සර අපි ඒ වගේ දැක්කු
නිසා. ආ. දැන් දැක්කේ මොකද්ද? දැන් ඇහෙන් ගත්තේ මොකද්ද? වර්ණ සටහනක් විතරයි ඇහැට හදලා දෙන්න පුළුවන් ප්‍රතිබිම්බයක්. ඉස්සරහ තියෙන ඒවයි සටහනක් විතරයි ඇහැට හදලා දෙන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඇහැට කරන්න බෑ. හරි? බල්ලගේ ඇහැ කරන්නෙත් ඕක, අපේ ඇහැ කරන්නෙත් ඕක. හා? යම් කිසි ප්‍රතිබිම්බයක් හදලා දෙනවා ඇහැ ඇතුලේ. ඔකට කියනවා ප්‍රසාද රූපය කියලා කියනවා. ඇහි හැකියාව අනුව ඕන මොකක් හරි හදලා දෙනවා. හා? ඒ හදලා දෙන දේ තමයි හිත දකින්නේ. එළියේ තියෙන දේ දකින්න හිතට බෑ. හා? එහෙන් හදලා දෙන දේ තමයි හිතට දකින්න පුළුවන්. එහෙනම් තමයි අපි ඇහැපෙන්නේ නැති වුණාන් කණ්ණාඩි දාන්නේ නේ. ඇයි? දැන් හිතට කෙලින්ම බලන්න පුළුවන් වුණා නම් කණ්ණාඩි ඕනේ නැහැ. එහෙම බෑ. එහෙන් හදලා දෙන දෙයමයි හිත දැනගන්න. එතකොට හිතට මේ මොහොතේ අරන් දුන්නේ මේ වර්ණ රූපේ. වර්ණ සටහනක් විතරයි. ඒක හරියට චිත්‍රයක් වගේ. හරි. ඒක තමයි මේ මොහොතේ ඇහෙන් ගන්න එකට කියන රූප සංඥාව කියලා. කනින් නම් අරන් දෙන්නේ ඔයගේ ශබ්ද සංඥා. ඒතර හිතට එන්නේ ওই සංඥාව විතර. ඊළඟට හිත තමයි ඕක ප්‍රොසෙස් කරන්නේ. ඒ සංඥාවට අදාළ අපේ පරණ අත්දැකීම් ටික මෙතෙන්ට ගන්න. කලින් කාන්තාවක් කියලා අත්දැකලා තියෙන එක දැන් ගත්ත වර්ණ රූපෙට දැම්ම. එතකොට ඔන්න ඔතන සංස්කරණේ සංඛාරය. එඩිට්
කරනවා.
හිත. මොකද තමයි තෝට් ෆෝමේෂන් නැත්නම් වොලියුෂනල් ඇක්ටිවිටි
කියන්නේ
සංකාරේ චේතනාදී. අපි හිතේ එන අදහස් ටිකක් ආවක මේකයි, ඕක මේකයි. ඕක මේ වගේ කියලා. ඒ
වෂණයෙන් කරනවා.
ෂණයෙන් කරනවා. අපේ පුරුද්දින් තා ක්ෂණිකව කරනවා. හරි. ඒක හදනවා විතරක් නෙමෙයි ඊටත් වඩා අපි මුලා කරන තැන තමයි ඕක ඊළඟට හිතේ හදපු එක එළියේ තියෙන්නේ කියලා විශ්වාස කරනවා. මොකද තමයි දෘෂ්ටිය කියන්නේ මුලා.
දැන් ඉස්සෙල්ලාම වර්ණ රූපයක් එන්න මොනවද
එහෙම තමයි අපිට හිතෙන්නේ.
ඒුණාට වර්ණ රූපයක් එන්න බලන්න.
ඔව් මොනවා හරි මොනවා හරි තියෙන්න මොන. හැබැයි තියෙන්නේ මොනවද කියලා අපිට දැනගන්න විදිහක් නැහැ. අද අපේ හිතට ගිහින් එතන බලන්න බෑ. හරි.
හරි කියනවා. හැබැයි ඒක තමයි දෙය කියලා.
ඔව්. තමයි
ඉතින් තමයි
ඒක. ඔව්. දැන් මේකෙන් කියන්නේ එළියේ මුකුත් නැහැ කියලා කියන්න නෙමෙයි මේ යන්නේ. අපි හිතන දේ නෙමෙයි එතන තියෙන්නේ. දැන් වතුරට එබෙන බල්ලා හිතන්නේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒ හිතන දේ නෙමෙයි එතන තියෙන්නේ. බල්ලෙක්. බල්ලෙක් නේ. ඒකෙන් කියන්නේ මුකුත් නැහැ කියලා. මුකුත් නැත්තම් බල්ලෙක් වගේ පේන්න බෑනේ. ඔන්න ඕක තමයි දැනගන්න ඕන. ඕක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. පටිච්ච සමුප්පන්න වුණ දේ තමයි පේන්නේ. හේතුන් ප්‍රත්‍යයන් යෙදුන හින්දා සකස් වුණ දේ තමයි මේ
පේන්නේ.
ඔව් ඒක වෙන්නේ කොහොමද? දැන් ඒක තමයි හොඳ ප්‍රශ්න. දැන් ඔතන තියෙන දෙයම නෙමෙයි නම් පේන්නේ අපි ඔක්කොටම එක වගේ පේන්නේ. ඒකට හේතුව තමයි මේ මනුස්ස ඇහැ සකස් වෙලා තියෙන්නේ එක වගේ පෙන්නන්න. දැන් ඔක බල්ලෙක්ගේ ඇහෙන් බැලුවා නම් ඕක නෙමෙයි පේන්නේ. කූඹියෙක්ගේ ඇහෙන් බැලුවා නම් ඕක නෙමෙයි පේන්නේ. හැබැයි කූඹිය ඔක්කොටම එක වගේ. ඒ ඇහැ සකස් වෙලා තියෙන්නේ පරණ කර්මයකින්. ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියලා කියන චක්කුම් බික්කවේ මේ මොකද්ද පුරාණ කම්මන් කියලා. ඒ කියන්නේ ඇහැ කියන එක පරණ කර්මයකින් සකස් වෙන දෙයක්. ඒකේ හැකියාව අනුව තමයි අපිට පෙන්වන්නේ ලෝකෙ. හරි. දැන් දෙවි කෙනෙක් හිටියා නම් ඊට වඩා වෙනස් විදිහට පේන්නේ. හරියට මේක විනිවිද ගිහිල්ලා ඇතුලේ තියෙන ඒවා පේන්න පුළුවන්. හරි. දුතේ පෙරේතෙක් නම් ඒගොල්ලන්ගේ ඇහි මට්ටම වෙනස්. අපිට පේන්නේ නැති දේවල් මේ බිත්තියෙන් එහා පැත්තේ දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. එහෙනම් අපේ ඇහැට පේන්නේ මනුෂ්‍ය ඇහැට පුළුවන් පෙන්වන්න කරන්න විදියක් ඒ මට්ටම. ඒ මට්ටමට හැදෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. හරි. ඒකෙනුත් පේනවා මේ ලෝකේ අපි හදන දෙයක් කියලා. ඔව් දැන් අපේ ඇහැට පේන්නේ බලන්න දැන් මේ අර මේ මොනවාද වර්ණ හතක් විතරනේ පාට හතක් විතරනේ දෘශ්‍ය වර්ණාවලිය කියන ටික. ඔතනින් එහා රෙඩ් වලට කලින් තියෙන හරිය කියන ඉන්ෆ්‍රාරෙඩ් IR ඒ ටික අපිට පේන්නේ. මේ පැත්තේ තියෙන අල්ට්‍රාවයලට් වයලට් වලින් එහා පැත්තේ ඒ ටික පේන්නේ නැහැ මේ ඇහැට. හැබැයි සමහර සත්තුන්ට ඔය ටික පේනවා. හරි. එතකොට අපිට දැන් මේ වර්ණ හතෙන් හැදුන ලෝකයක් විතරයි අපිට තියෙන්නේ. අපිට වෙන ෆ්‍රීකවන්සිස් පේන්නේ නැහැ. දැන් රේඩියෝ තරංග මෙතන තියෙන අපිට පේන්නේ නැහැ. නේද? ටීවී ඒවා පේන්නේ නැහැ. හරි. මේ හැට පුළුවන්කම තියෙන්නේ මේ 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 වර්ණ හතෙන් රූප හදලා දෙන්න විතරයි. දැන් මෙතන දෙවි කෙනෙක් හිටියොත් අපිට පේන්නේ. පෙරේතෙක් හිටියොත් පේන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්න පුළුවන්. හැබැයි අපට අහුවෙන්නේ නැහැ. අපේ ඇහැට අහුවෙන්නේ
නැහැ.
පේනා නැහැ. පේනා ඉන්නවා. ඒ කියාව ගන්න පුළුවන් ඕන්න. මේ රේන්ජ් එක වෙනස් කරගත්තාම
ඒක සමහරක් එක තියෙනවා නේද?
ඒක තමයි.
ඉස්සර දොරකොටට ගිහිල්ලා අයියෝ I can't go in there. There are ghosts. I can't go.
ඒ වගේ තියෙනවා ඉතින් ඒවා.
And in London he went into a flat and he saw in the bathtub and a dead body. So they asked the janitor and he said that there was a murder in that, but that fellow saw it though he didn't know anything about
extra sensory.
දැන් එහෙම වෙන්නේ කොහමද කියලා තේරුම් ගන්න පුළුවන් මේ හිත වැඩ කරන හැටි දැක්කන්. දැන් අපි හිතන් ඉන්නේ එළියේ තියෙන දේ දකිනවා කියලානේ. එළියේ තියෙන දේ නෙවෙයි දකින්නේ. ඇහැ සකස් කරලා දෙන දේ තමයි අපි දකින්නේ. ඔන්න ඔක තේරුම් ගන්න. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ නෑ නෑ තියෙන දේම දකිනවා කියලා.
ඒ අපිට හිත දියුණු කරගන්න පුළුවන්.
හැබැයි අපිට ඒක ඕනේ නෑ නේද? අපිට දැන් මේ නිවන් මාර්ගේ යන්න.
නෑ නිවන් මාර්ගේ යන්න මේක තේරුම් ගන්න ඕන. අපි රැවටෙනවා කියන එක තේරුම් ගන්න ඕන.
ආ.
දැන් අපි හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන දේ එහෙමම දකිනවා කියලානේ. ඒක මුලාවක්. ඒ අවිද්‍යාවෙන්. එහෙම හිතන්න.
අර රහතන් වහන්සේ දැක්කම නේද?
ඔව් ඔව්. ඒ ඇත්තටම ඒ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි යම් කිසි අට්ටි සංඥාව වඩන හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. දැන්
රහතන් වහන්සේලා මොනවද දකින්නේ? දැක්කම දැන්
රහතන් වහන්සේලා දකින එක හිතා ගන්න එකට තමයි මේ උපමාව දෙන්නේ. දැන් අර බල්ලා දකින්නවනේ බල්ලෙක්. අපි දකින්නවද බල්ලෙක්? වතුරේ දැන් බල්ලට පේනවා බල්ලෙක්. හරි. දැන් අපි දන්නා බල්ලා රැවටිලා. අපි බල්ලා දකින්න හැටි අපිට හිතා ගන්නත්
පුළුවන්. අපි දකින්නේ බල්ලා දකින්න එක.
දකින්නක
නෙමෙයි. ඇයි අපි වතුරට බලපුවාම අර බල්ලා පේනවනේ? හැබැයි අපි දන්නවා ඒක
shadow බව. ඒක
බල්ලා හිතන දේ නෙමෙයි අපි
හිතන්නේ.
ඔව්. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ.
අපේ
මානසික ඇහෙන්
දියුණුවලා තියෙනවා.
ඇහෙන් කරන දේ ඇහෙන් කරන මුලාව දන්නවා රහතන් වහන්සේ. අපි දන්නේ නැහැ ඇහෙන් කරන මුලාව. අපි හිතන්නේම නෑ අපි මේ ඇත්ත තියෙන හැටියටම දකිනවා කියලා. අපි දකින්නේ මේ ඇහෙන් හදලා දීපු වර්ණ සංඥාවක් හිතෙන් ප්‍රොසෙස් කරලායි අපි දැකලා තියෙන්නේ. ඒක හිතන්න අර බල්ලගේ උපමාවෙන් හිතනකොට ටිකක් හිතා ගන්න පුළුවන්. දැන් බල්ලා දන්නේ නැහනේ බල්ලෙක් නැහැයි කියන කතාව. ඌ විශ්වාස කරනවා ඇත්තටම බල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි අපට පේනවා නෑ නෑ අර ඇහෙන් ගත්ත දේ හිතෙන් හදලා හිතෙන් හදපු බල්ලෙක්ව තමයි ඔය හිතන් ඉන්නේ. අපිත් කරන්නේ ඕකම. ඇහෙන් ගන්න සටහන හිතෙන් ප්‍රොසෙස් කරලා අපි අපේ එන අදහස් ටිකෙන් අපි ලෝකේ යා මේක වෙන්න ඇති කියලා හිතනවා. ඒ වෙන්න ඇති කියන කතාව අපි දන්නේ නැහැ. ඒක ඒකමයි කියලා විශ්වාස කරනවා. එතන තමයි රැවටෙන්නේ. ඕක තමයි ඒ අවිද්‍යාවෙන් කරන සංකාර කියන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර. ඔව්. ඒගොල්ලන්ට පේනවා අපිත්තර බල්ලා රැවටෙනවා වගේ යන්න මොනවද තියනවා කියලා හිතාගෙන ඒව එක්ක ඇලෙනවා ගැටෙනවා. දැන් බල්ලා තරහා අරන් හරි ආසා හිතිලා හරි ඒ බල්ලට රියැක්ට් කරනවා. අපිත් ලෝකේ තියෙනවායි කියලා ඒවට රියැක්ට් කරනවා.
හදාගත්ත දේවල් දුකක් කියන
ඔව් එහෙම දෙයක්ත් තියෙනවා. ඒවා තමයි ওই මාරයාගේ වැඩ කියන්නේ. මේ ආයතන ටික මාරයාගේ උපකරණ කියලානේ කියන්නේ.
අපි ෆෑනෙකට කැමති රස්න වෙලාවට. නමුත් අපි ඒකට ඇලෙන්නේ නැත්තම් එතකොට තරමක් හරි අපිනේ. අපිට ඇලෙන්නේ නැහැ ෆෑනෙකට. තමයි ඇලෙන්නේ. ඔක්කොම ෆෑනෙක අපිට.
එහෙම ඉන්න පුළුවන්. එහෙම හිතියට රහත් වෙන්නේ නැන්නේ. මාර්ගය ඒක නෙවෙයි. ඒක හොඳයි නිකන් සාමාන්‍යයට වඩා උසස්. හරි. රැලීම් ගැටීම් අඩු කරගන්න පුළුවන්. ලෝභ ද්වේෂ අඩු කරගන්න පුළුවන් රැලීම් ගැටීම්. හැබැයි
මේක
දැම්ම කියන්නේ ඇලිලා නෑ. එහෙම එකක් නෑ. දැන් මේ තේ එකක් තියෙනවා අම්බෝනෝ. ඔව්. ඒකේ වරදක් නෑ. අමං ඇලෙන්නේ නැහැ කියලා තේ නොබී නොකනෝබී ඉන්න එහෙම එකක් නෙමෙයි මේක.
අර දෙක දෙක අපි දුන්නේ නැත්නම් ඒකටත්
කිමෙන්නේ නැහැ.
හැබැයි
ඒක ඔව් නිවන නෙවෙයි කියන එක තෝරන්න ඕන. ඕක තමයි දැන් බුදුදහමක් ඇහුවොත් විතරයි මාර්ගයට වැටෙන්නේ. හරි. ඇලීම් ගැටීම් නැතුව හිටියට මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒ කාලේ භාවනා කරපු අය හිටියා. ඒ වගේ ඔක්කොම අතහැරලා ගිහින් භාවනා කළා. ඒ වුණාට සෝවන්නුනේ නැහැ.
ඇයි බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ නැති නිසාද? නැත්නම් ඒකට තේරුනේ නැති.
තේරුනේ නැති. මෝහය. ඇලීම් ලෝභ ද්වේෂ නැති වුණාට මෝහ නැති වෙන්නේ නැහැ. මුලා.
ඒකනේ මෝහය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. නැත්නම්
චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය.
චතුරාර්ය සත්‍ය කියන එක ටිකක් ඉහි භාෂාවෙන්
කියන්න. ඉහි භාෂාවෙන් ඕගොල්ලෝ දන්නවද?
දුක දුක නැතිවීම.
ඔව් මේ ඉහි කර කර තමයි මේ පෙන්වන්නේ. හැබැයි ගැඹුරු දෙයක් තියෙනවා දකින්න.
දැන් අපි මෙහෙම පොතපත කියවලින් අපි දාන්න පොතේ පතන ඉගෙන ගන්නවා නම්
ඒ මොනවද දන්නේ නැත්තේ කියන එක තමයි මේ පෙන්වන්නේ. දැන් ඔතන
එකක් තියෙනවා. අපි
මට සාපේක්ෂවනේ දැන් ඉලියේ දෙයක් තියෙනවා කියපු ගමන් ඒ දේ මට සාපේක්ෂව තමයි තියෙන්නේ. අර එහෙ එලියේ කියනකොට මෙහෙ මම ඉන්නවා. ඔතන තමයි මෝහය. හරි. ඇලිය තියෙන දෙයට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියන එක වෙනම කතාවක්. දැන් අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා. ආ මම ඕකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා වෙන්න පුළුවන්. ඒ වුණාට මුලාව නැති වෙලා නෑ. පැවටීම නැති වෙලා නෑ. නොතන අය ඔය මේ ලෝකෙ මොකද්ද කියලා අවබෝධ කරගන්න. එක කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේකෙන් සම්මා දිට්ඨිය ඇති වෙනවා කියලා. සම්මා දිට්ඨිය. හරි. සම්මා දිට්ඨිය ඇති වුණොත් තමයි ඊතුරු මාර්ගාංග හට උපදින්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ඒකම තමයි. දුක තියන්නේ මොකද්ද? දුක හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේක දැනගත්තහම සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. දුක කෙරුවත් ලෝකෙ කෙරුවත් එකයි. ඒකම තේරුම් කරන්න. දුක ලෝකේ පවතින්නේ දුක මත කියලා කියලා කියනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දුක කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. පංච උපාදානස්කන්ධය කිව්වත් ඒකමයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනවා. දුක කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වත් ලෝකය කිව්වත් එකම දේ.
පළවෙනි සත්‍යතාව කියන්නේ මේ පටන් ගන්නකොට පළවෙනි සත්‍ය
දුක්ඛ සත්‍ය.
ජාති දුක්ඛා.
ඔව්.
ක්‍රියාදී
ඒ ඔක්කොම දුක. ඒ වුණාට අපි ජාති කියන එක තේරුම් ගන්න තියෙනවා මදි. අපි දන්නේ මව කුසෙන් ඉපදීම විතරනේ. ඒක විතරක් මේ හැම හිතකම දැන් පෙන්වෙන්නේ. පංච උපාදානස්කන්ධේ හට ගන්නවා. ඕක ජාති. ඕක දකින්න.
අයිතියයි වෙනවා.
තරවකත් අයිති. මොකද ඒ? ඒ ටික ඔක්කොම තියෙනවා. දැන් ඒ ටික හැබැයි අපි හිතාගෙන ඉන්න විදිහ නෙවෙයි. අපි හිතාගෙන ඉන්න විදිහ හරි වුණා නම් දැන් ජාති දුක කියන්නේ මොනවාද? ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි. හරි. ඊළඟට අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමැති දේ නොලැබීම දුකයි. යම් පිච්ඡන් නලබති තන්ති දුක්ඛ. ඊළඟට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ ටික අපි දන්නේ නැහැ කියමු. මේ දැනට දන්න ටික ගන්න. උපදින එක, වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක. දුක. රහත් වුණාම දුක තියෙනවද නැති වෙනවද? දුක
නැහැ.
දුක තියෙනා නම් රහත් වුණාද?
නැති වෙනවා.
සම්පූර්ණයෙන් නැති වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නේද? ඒකටනේ රහත් වුණා
කියන්නේ.
නිවන කියන්නේ ඒකමයි. එහෙම වෙන්න ඕනනේ. ධර්මය අනුව රහත් වුණා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධයි. හරි. හැබැයි අපි හිතන් ඉන්නවා උපදින එක, වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකයි කියලා. දැන් රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ වයසට ගියේ නැද්ද? ලෙඩ වුණේ නැද්ද? මැරුණ නැද්ද? ඒ ටික වෙලා නේද?
එයා ඒක අවබෝධ.
ඒ වුණාට ඒ ටික වෙලානේ. එහෙනම් අපි මෙහෙම හිතාගත්තට එතන වැරද්දක් තියෙනවා. මොකද අපි රහත් වෙන්න හදන්නේ වයසට යන එක නවත්තන්න. ලෙඩ වෙන එක නවත්තන්න.
ඉපදීම නවත්තන්න.
දැන් දුක කියලා කිව්වේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. හොවනේ.
ඉතින් ඒක කිව්වේ බුදුහාමුදුරුවෝ.
බුදුහාමුදුරුවෝ තමයි. ඒකේ වරදක් නැහැ. වරද තියෙන්නේ අපි තේරුම් ගත්තු එකේ. අපේ අවබෝධය වරද තියෙන්නේ ඒ කියපු දෙය නෙමෙයි.
අවබෝධයනේ.
ඔව්. එතන තමයි මේ පෙන්වන්නේ. අපි හිතාගෙන හිටියට දුක දන්නවා කියලා අපි දුක දන්නේ නැහැ.
ඒක නිසා නෑ
මෙතන. ඔව් දැන්. මෙතෙන්ට ආවේ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දුක්ඛේ අඥාන. මේ සංසාරේ යන සත්වයා දුක්ඛේ අඥාන. දුක පිළිබඳ ඥානය නැහැ. ඒක ගැඹුරින් අවබෝධ කරන්න ඕන දෙයක්. මොකද දුක්ඛ සත්‍ය අවබෝධ කරලා ඒක දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදි කිව්වේ මේක පෙර නොයසු විරූ ධර්මතාවයක් අවබෝධ වුණේ. කලින් දැනගෙන හිටියකන් නෙවෙයි. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරූ ධර්මතාවයක් අවබෝධ වුණා. අපි හිතන් ඉන්නේ නෑ අපි දුක දන්නවා. ඔන්න ඔතන ලොකු වැරද්දක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු මට්ටමට අපි දුක දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක අපි දන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හට ගැනීම දුකයි කියන එක අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔන්න මොකක් හරි ඇහෙන් දැකලා අන්න මොකද්ද තියෙනවා කිව්වහම දුක හටගත්තා කියන එක අපිට පේන්නේ නැහැ. සද්දයක් අහලන්න මොකද්ද තියෙනවා කියලා අර හෝන් එක තියෙනවා කිව්වහම දුක හටගත්තා කියලා පේන්නේ නැහැ. ඒ වුණාට ඔතන පංච උපාදානස්කන්ධය හටගෙන. නේද? ඒ දුක හටගත්තා කියන එක අපිට පේන්නේ නැහැ. ඒකයි අපි ධර්මයේ දැකලා නැහැ කියන්නේ. දුක දැකලා නැහැ.
ඒ දුක කියන්නේ දුකම විතරක් නෙවෙයි. දැන් අපි හිතාගෙන ඉන්නේ
අපි හිතාගෙන ඉන්න දුක නෙවෙයි.
දුක නෙවෙයි.
ඒ කියන්නේ අපි දුක දන්නේ නැති හින්දා. එකක්ම දැන් ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා දැනගත්තා නම් ඕක දුකයි. ඒකයි අර ලෝකය කියන්නේ දුක කියන්නේ. දැන් අපි දන්නේ ලෝකය අපි හිතෙන් හදන දෙයක් කියන එක පළවෙනි දේ. දැන් බල්ලා දන්නේ එළියේ බල්ලා හැදුවේ හිතෙන් කියලා. ලෝකේ හැදුවේ හිතෙන් කියන එක බල්ලා දන්නේ නැහැ. දුගේ මානසික මට්ටමට උට තේරෙන්නේ නැහැ. අපිත් එහෙම තමයි. අපි බල්ල රැවටෙන තැන අපට වෙනුණාට අපි රැවටිලා හදන ලෝකය අපි හිතෙන් හදන එකක් කියන අවබෝධය අපට නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝකය කියන්නේ මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුල තියෙන දෙයක්. ශරීරය තුලින් දකින්න ලෝකය. ඔබ කිව්වට අපට තේරෙන්නේ නැහැ. يعني ධර්මය දැක්කේ නැත්නම් තේරෙන්නේ නැහැ. හරි. අපි ඔක අහලා තිබුණාට ලෝකේ එළිය තියනවා කියලා නේ හිතන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකේ තියෙන්නේ තමන් තුලයි කියලා. තොතනයි පටිච්ච සමුප්පාදයේ ගැඹුර තියෙන්නේ. දැන් අර ඒ බල්ලා වතුරට ඉපිලා බල්ලෙක් හැදුවා කියන්නේ බල්ලෙක්ව පටිච්ච සමුප්පන්න වුණා. හේතු ප්‍රත්‍යයන් යෙදিলা බල්ලෙක්ව හටගත්තා.
දැන් මේ බල්ලත් හැදුවේ වතුරේ ඉන්න බල්ලා. දෙවියන් රූපය.
නැත්තම් වෙන කවුද?
බල්ලා නෙමෙයි. ආවිෂ
ආලෝකයෙන් නෙමෙයිද හැදුනේ. ආලෝක බල්ලා.
බල්ලා බල්ලාව හැදුනේ. ආලෝකෙන් ඡායාවක් හැදුනේ.
ඔව්.
බල්ලෙක්ව හැදුනේ. දැන් බල්ලා තරහරන් තියෙන්නේ මේ.
තව බල්ලෙක් ඉන්නවා කියන්නේ.
තව බල්ලෙක් එක්කනේ තරහරන්. බල්ලාගේ ලෝකෙට බල්ලෙක් ඉන්නවා. ඒක හැදුවේ බල මුලාවේ අවිද්‍යාවේ. ඔන්න ඔය මුලාවේ තමයි අපි
තින්නේ.
ගොඩ එන්න ඉතින් ඔක දකින්න ඕන. අපිත් මෙහෙම රැවටිලා ලෝකයක් හදනවා කියන එක හැමතිස්සෙම හිතට පෙන්වන්න. ඉතින්
අවබෝධය කියන එක තමයි.
ඔව්. අවබෝධය තමයි මේ මේ ප්‍රඥාව කියන්නේ අවබෝධය. දැන් විඥාණයෙන් අපිව රවට්ටනවා ප්‍රඥාවෙන් ඇත්ත දකින්න අවබෝධය. දැන් ඒ උදාහරණ අපි දාගන්න ඕන අපේ ඒවට. දැන් අපිට අර මිරිඟුව පේනවනේ. මිරිඟුව කියන්නේ වතුර වගේ පේන. දැන් ඔක ඇත්ත නොදන්න කෙනාට හිතෙනවා වතුර දෙනවා. නේද? ඇත්ත නොදන්න තාක් කල් හිතන්නේ අරහෙ වතුර තියෙනවා. ඒක අවබෝධය ආවහම වතුර නෑ වතුර වගේ පේනවා විතරයි.
හැබැයි ඒක අවබෝධ වෙන්න ලේසි මිරිඟුවක් කියලා.
ඒ අපි දන්නේ.
යන්නේ යන්නේ නෑ පේනවා පස්සේ තේරෙනවා.
ඔක ඉස්සෙල්ලම දකින පොඩි ළමෙක් දන්නවද ඔය කතාව? පළවෙනි සැරේ දකින්න එයා රැවටෙනව නේද?
මම කියන්නා මම දැක්කහම දුර ඉරණ්ඩුරාදපුරේ පාරේ කෙළී පාරේ අඟුට කාද රූම් ගාලා යනවා. එතකොට පේන්නේ නිකන් දුර වතුර තියනවා කියලා. එතකොට එතන පේනවා ගස් තියෙන ඒවා එතන. එතනද ගියාම මුකුත් නැති නම් තේරෙනවා. දැන් අපි එතන කැවිලා
ඔව් එතන තිබුණ වතුර නැහැ. ආ ඒ තැනට
ගියාට පස්සේ
යන්න කලින්
හිතුවා ඉතින් අපි
මාත් ඒක තමයි මේ කියන්නේ. ඒ තැනට ගියාම අවබෝධය. දැන් ඊළඟ සැරේ ඒක දැක්කම රැවටෙන.
ඒක තමයි මම කියන්නේ. දැන් ඒක අවබෝධ වෙන්න හරි ලේසි. මොකද කාර්යයක ඉඳන් ගියාම ගස් ටික අඳුරනකොට එතන තිබුණ සීන් එක පේනවා. ඒ ගස් තියෙනවා අර අර වතුර ටික නැහැ. ඒක ලේසි.
ඔව්.
මේ බලන්න සම්ප කාන්තාවේ කියනවා
මේ මෙන්නනේ
සද්ද ඒක
නෑ
ඒ ඔබ මේ කියන්නේ භාෂාවත් එක්ක පරිලලා නැද්ද
ඔව්
භාෂාව තනිකර පටලවලා තියෙන්නේ අපිව
ඔව්
භාෂාව හැදිලා තියෙන්නෙම මේ ලෝකෙට අයිති දේවල් වලට. ඒවට දෙන්න නම්නේ භාෂාව කියන්නේ දැන් මේසය. ලෝකෙට අයිති දේ. භාෂාව කියන්නේ අපි ඒකට තමයි සම්මතය කියලා කියන්නේ. දැන් අපි මේක හරියට ඔන්න දැන් බල්ලෝ කීප දෙනෙක් වතුරට එබෙනවා කියලා හිතන්. දැන් ඒගොල්ලෝ කතා වෙනවා අරයට අපි බල්ලා කියන. ඔන්න සම්මතය දාගන්න. අපිත් ඒ වගේ තමයි අය. ඔව් ලෝකේ අපිට පේන දේවල් වලට අපි හැමෝටම එක වගේ පේන දෙයකට අපි නමක් දාගන්නවා. එතකොට අපිට කතා කරන්න පුළුවන් ඒක ගැන. හරි? තව අර
තියෙනවා කියලා තහවුරු
වෙනවා. තහවුරු. භාෂාවෙන් තමයි තහවුරු කරන්නේ. මේක තව විදිහට කිව්වොත් භාෂාවෙන් මිදෙනවා මේ ඇත්ත දකින්න. ලෝකෙන් මිදෙනවා කියන්නේ මේ ඔය කතා කරන දේවල් වල කිසි වැඩක් නැහැ. බොරු ටිකක් හිතෙන් හදාගෙන ඕක ගැන කතා කර කර ඉන්නවා. ඒක ඇත්තටම හරියට අර අපි දැකපු හීනයක් ගැන කතා කර කර ඉන්නා වගේ වැඩක් නැහැ. හිතෙන් හදපු දෙය කියන්නේ හීනයක් නේ. දැන් අර බල්ලා ඇවිල්ලා අපිට කියනවා අන්න අතන බල්ලෙක් ඉන්නවා මේ ඌ මෙහෙමයි හරි සරයි අර කයි මේකයි කියනවා වගේ. ඒක එතකොට ඌ දැකපු හීනයක් වගේ නේද අපට? අපි දන්නවනේ බල්ලෙක් නැහැ කියලා. ඔන්න ඔය தත්ත්වය තමයි රහතන් වහන්සේලට. අපි
අපි අර බල්ලා
වගේ අපි ලෝකයක් හදාගෙන ඒක එක්ක හැලෙනවා ගැටෙනවා. ඉතින් ඕක ඔන්න ඔය මූලික අවබෝධය අරගෙන ඊළඟට කරන්න තියෙන්නේ ඕක දකින්න නම් මොකද්ද කරන්න ඕන කියන එක. එතකොට අපි තේරුම් ගන්න ඕන ලෝකය මොකද්ද? ලෝකය හටගත්තේ ඇයි? හටගත්තේ ඇයි කියලා දැක්කොත් Nirodha පේනවා. ඒ හටගන්න හේතු ටික යදුම් නැත්නම් ඒ හටගන්නේ නැහැ.
හටගත්තේ
ඇයි? ඔව් සමුදය. දැන් බල්ලට බල්ලෙක් හටගත්තේ ඇයි කියලා අපිට පේනවා. ඒ හින්දා අපිට බල්ලා Nirodhaයි. ඌට තාම Nirodha නැහැ. ඌට බල්ලෙක් ඉන්නවා. මොකද ඌ
ඉන්න තණ්හාව මොකද්ද බල්ලා?
පළවෙනි දේ මුලාව. ඇත්ත ඇති හැටි දන්නේ. දන්නේ නැති හින්දා අන්න දැන් දෙයක් තියෙනවා බල්ලෙක්. ඒ තියෙන දෙයට නමක් දෙනවා. බල්ලෙක් හරි මොකක් හරි. ඒක තමයි සම්මතෙන් කරන්නේ. ඔය නම දුන්නහම ඔතන තියෙනවා ಜಾති තුනක් වෙන්න පුළුවන්. එක්කෝ කැමති වෙනවා. එහෙම නැත්නම් අකමැති වෙනවා. එහෙම නැත්නම් අර මැදහත් ගන්නට ගන්න. උපේක්ෂා. හැබැයි ওই තුනේම අවිද්‍යාව තියෙනවා. මුලා හරි. දොර කැමැති වුණොත් ලෝභය පැත්තෙන් යනවා. අකමැති වුණොත් ද්වේෂය පැත්තෙන් යනවා. දැන් බුරන්නේ ඉතින් අකමැති වෙනවා. හරි. එහෙම නැත්තම් ගණන් ගන්න. ඔය බල්ලෙක් ඉන්නවා හිටපු දෙක. ඒක කිව්වේ ඒක.
ඒක
මොහොමයි. ඒකයි මම කිව්වේ ඒකෙන් නිවන් දකින්න බෑ කියලා. හරි. ඒකට කියනවා දුක්ඛම සුඛ වේදනාව කියලා. ඒකත් එතන යෙදෙන්නේ මොහොමයි. අපේ තියෙන උපේක්ෂාවේ මෝහයේ යෙදিলা. රහතන් වහන්සේගේ මෝහයේ යෙදিলা නැති උපේක්ෂාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අයි බල්ලා ගැන ඒකේ උපේක්ෂාවක් තියෙනවා. මොකද අපිට පේනවා ඕකේ අර බල්ලා රැවටෙන්නේ ඇයි කියලා පේනවා. මේ හේතු යෙදුනා හින්දා උට හිතනවා බල්ලෙක් ඉන්නවා කියලා. අපිට ඒ හේතු නැහැ. ඒ හින්දා බල්ලෙක් නැහැ. සමුදය යෙදෙනකොට හටගෙන සමුදය නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. මොකයි කිව්වේ ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? Nirodhaය මොකද්ද? Nirodha කරන මාර්ගය මොකද්ද? ඔන්න ඔතනින් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්.
ඒ සමුදය කිව්ව අපි හිතේ හදාගන්න එකද? හිතේ හදන එකද?
දැන් අර මුලා වෙන ටිකට හේතු බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවනේ. ඒකට හේතු ටික. එකක් ඇත්ත නොදන්නකම අවිද්‍යාව. ඊළඟට ඒ රැවටෙන ගති ටික. නේද? කලින් අද්දකපු ඒවයි දැන් ඒවයි එකතු කරලා හදන සංකාර. ඔව කොහොමද? එතකොට විඥාණයට පේනවා දැන් බල්ලෙක් ඉන්නවා වගේ. නේද? විශ්වාස කරනවා. විඥාණයෙන් තමයි ওই මායාව කරන්නේ. ඉතින් ඔහොම ඔහොම ওই පටිච්ච සමුප්පාදේ ටික ඔක්කොම හදලා එතන. එතකොට මේ බල්ලවත් දකින්න ආයතනයක් ඕනේ. හැක්කුපත් ගන්න ඕනේ. නේද? සල ආයතන. ඈ? ඔහොම ඔහොම අතන තියෙන ඔක්කොම ටික උතන හැදෙනවා. ඒ හැදෙන්නේ අවිද්‍යාව තියෙනකම් විතරයි. දැන් අපිට ඒ අවිද්‍යාව නැති හින්දා ඒකක්වත් හැදෙන්නේ නැහැ. වතුරේ ඉන්න බල්ලා සම්බන්ධ. හරි? ඒ වගේ තමයි අපි දැන් මෙතන රූපයක් තියෙනවා කියලා පිළිගත්තාම අර අවිද්‍යාවෙන් තමයි රූපේ බාරගත්තේ. ඒක දැන් එකපාරටම තේරෙන්නේ නැහැ මොකද අපි ඔක අනිත් පැත්තටමනේ එක්ස්පීරියන්ස් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ පුරුද්ද බලවත්. මේ හින්දා තමයි නෑ ඔය කිව්වට මේ තියෙනවා.
දැන් අපි පොඩි කාලේ
අවිද්‍යාවෙන් දාගත්ත ටික අයින් කරන්න ඕන. අපි වැරදි දේවල් ටිකක් නම් ඉතින් හිතේ දාගෙන ඉන්නේ. මොකද කරන්නේ?
අපි කවියක් ඉගෙන ගන්න එක වැරදි
නෑ. කවිය ඉගෙන ගන්න එක වැරදි නෑ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කවිය ඉගෙනගෙන නිවන් දකින්න බෑ. නිවන් දක් ඒ කියන්නේ දුකෙන් මිදෙන්න බෑ. සංසාරේ යන්න බෑ.
කිසි ප්‍රයෝජනයක් නෑ.
සරල අභ්‍යාස වගේ එකක් කියන්නේ කරන්න පුළුවන් කරු සමාජයේ අපිට. හරි දැන් පළවෙනි දේ ඔය කියන දේ හොඳට අවබෝධ කරගන්න ඕන. මොකද එතකොට තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. හරි දැන්. දැන් අපි ඉන්නේ වැරදි දැක්මක. ලෝකෙට අයිති දැක්මේ තමයි අපි ඉන්නේ. දැන් යන්න හදන්නේ ලෝකෝත්තර වෙන ලෝකයේ ඉක්මවා දකි. ඒක මේ ලෝකෙට අයිති අනිත් අය දකින විදිය නෙවෙයි. නක බල්ලා ලෝකෙ දකින විදියෙන් මිදෙන්න ඕනේ. අපි තාම ඉන්නේ බල්ලා ලෝකෙ දකින විදිය. මොකද අපි ඇහැ පාවිච්චි කරන්නේ තු ඇහැ පාවිච්චි කරන විදියට. එතකොට ඒකට කියනවා ලෝකෙට අයිති දැක්ම. ලෞකිකයි. දැන් අපි දකින්න ඕන ඇහැ අපිව රවට්ටනවා කියන එක. ඇහැ අපිව මුලා කරනවා කියන එක තේරුම් ගන්න. ඇහැ අපිව රවට්ටනා වගේම කන අපිව රවට්ටන. දැන් කණෙන් අපි මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ නෑ එළිය තියනවා 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 කියන්නේ. දැන් ඕක දකින්න ඕන එළිය තියනා නෙමෙයි මේ හිතෙන් හැදුවා. හිතෙන් තමයි කිව්වේ එළිය තියනවා කියලා. මේ සද්දෙට අදාළ දේ එළිය තියනවා කියලා හිතෙන් කිව්වේ. ඒක හරියට අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා හිතුවා වගේ. එතකොට මේක මේ හිතෙන්ම ක්‍රියේට් කරන දෙයක් ලෝකෙ. මනසෙන්ම හදන දෙයක්.
හැබැයි අපි ජීවත් වෙනකොට එහෙම බැහැ අපි කියන්නේ හිතෙන්. දැන් මෙයාට මුතන මුතුව තියෙන කෙනෙක්
ඉතින් හදපු දෙයක් කියලා කුටුව නැtei කියලා ඉඳන් ඉඳලා කකුලේ අපේ කුටුව. දැන් ලෝකෙ ජීවත් වෙන්න ඕනේ. දැන් එතන එතන ඒකේ තියෙනවා කුටුව නැtei කියලා කියනවා නෙවෙයි. අපි මේ හිතපු විදිහේ වැරදි
කියන්නේ. ඔය කම්පෝනන්ට්ස් තියනවා කියලා හිතන්න.
නෑ ඒකත් උදව් වෙනවා. ඒක තමයි අර මං කිව්වේ අර අට්ටි සංඥාවෙදි කරන්නේ ඒක. අර කම්පෝනන්ට්ස් වලට කඩලා. මේ ඇඟ කිව්වට මේ ශරීරය කිව්වට කෙස් ලොම් නියපොතු දත් වැට ඕවා. ඉතින් ඔය ඕන එකක් මෙනෙහි කර කර ඉන්නකොට දැන් බලනකොට පේන්නේ ඇටසැකිල්ල. ඇටසැකිල්ල නම් මෙනෙහි කර කර ඉන්නේ. ඒක තමයි ඇත්ත தත්තේ. ගැඹුරටම යනකොට
ඔව් ඇට සැකිල්ල කුඩු වෙනවා. ඇට සැකිල්ල ඩිසින්ටග්‍රේටඩ්. ඒක
උදා ඒක බලන එක එක ලෙවල්ස් තියෙනවා. ඊළඟට ගිහින් සතර මහා ධාතු කියලාම බලන්න පුළුවන්. හරි පටවිය ආපෝ තේජෝ වයි. හැබැයි ඒ බැලිල්ලත් තාම අර මුලාවේ ඉඳන් බලන්න.
ඒක විතරක් කරලා මදි.
ඒක විතරක් කරලා මදි. එතන සම්මාදිට්ඨිය නැහැ. දැන් අපි බල්ලට කිව්වොත් ඔය භාවනා ටික කරයි. ඔය බල්ලා දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන්නේ. සම්මස්නහර ඇටට මිදුළු ඕවා. එහෙම නැත්නම් ඔය බල්ලාගේ තියෙන්නේ සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් ඔය බල්ලා අනිත්‍යයි. මම හිටියට වෙනස් වෙනවා. ඈ ඔය බල්ලා හින්දා දුක ඇති වෙනවා. ඒකත් හරිනේ. ඒ බල්ලා නාත්. ඔය මොනවා කිව්වත් ඔතන බල්ලෙක් ඉන්නවා කියන මුලාවෙන් මිදෙනවාද? අන්න ඔකයි කියන්නේ මාර්ගයට වැටිලා නැහැ කියලා. ලෝකෝත්තර මාර්ගයට වැටිලා
නැහැ.
ඒක හොඳයි. ඉතින් ඒක මේ නිවන් මාර්ගය නෙවෙයි. මේ ලෝකේ ජීවිතේ යහපත් වේ.
හරි.
ඒ කියන්නේ පව් කරන්න නැතුව පින් කරන්න පුළුවන්. ওই විදිහට.
ඊපස්සේ
අපේ හොඳ මේ යන ගමන යහපත් වේ. ඒක උනන් ඉතින් බුද්ධාගමේ වෙන්න ඕනේ. වෙන ආගමක උනත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඔව් හරියට ජීවත් වෙන්න බුදු කෙනෙක් ඕන නැහැ. දැන් ඕගොල්ලන්ට ඕන
හරියට ජීවත් වෙන්නේ නැතුව අතන ජනරෙන් නිවන දකින්නට ඉස්සෙල්ලා ජීවත් වෙන ක්‍රමේ හරි විදියක් තියෙනවා. ඒ විදිය නැතුව අතන අල්ලන්න බැහැ.
බැහැයි කියලා එකක් නැහැ. ඔන්න අතන තමයි
විහිල්ලා තමයි දැන් යන්නේ.
නෑ එහෙම
හරි නැතුව.
එහෙම සුගතියට යන්නේ අරණිය පොත්තට පස් ටිකක් කරන් උපමා කරනවා. ඒකයි මහ පොළවේ තියෙන පස් කැට ගන්න. ආයේ සුගතියේ යන්නේ මෙන්න මේ නිය පොත්තට ගත්තු පස් කැට ප්‍රමාණයේ පිරිසක්. මහ පොළව වගේ පස් කැට ප්‍රමාණයක් දුගති. මම උපමාවක් දීලා තියෙනවා. ඒකට සුගතිගාමි වෙන්නේ බොහොම සුළු පිරිසක්. සුගතිය කිව්වහම අයිති මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. දුගති කිව්වහම සතර අපාය. එතකොට මේ ඉන්න අයගෙන් වැඩි පිරිසක් දුගතියේ යන්නේ. හරි. ඕක ධර්මතාවක්. අපි කැමති වුණත් නැති වුණත් ඒක එහෙමයි. හරි. එතකොට අර ඔය පින් කරන එක, සිල් රකින එක සුගතියට යන්න පුළුවන් මඟ. හරි. ඒ මාර්ගයේ තියනවා බුදු කෙනෙක් නැති වුණත්. ඉන්න වහගන්නක පොඩ්ඩක්. ඔය බුදු කෙනෙක් නැති කාලෙකත් ඔය ටික කරන්න පුළුවන්. බුදු දහමක් නැති කාලෙකත් සිල් රකින්න පුළුවන්. මේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන් සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි සුළු පිරිසකට. ඒක හැමෝටම හිතෙන්නේ නැහැ. ඒ සුගතියේ ගියත් මේ ඉන්නේ සංසාරේ. දුකෙන් ගැලවිලා නැහැ.
නිවන් දකින්න බෑ.
නිවන් දකින මාර්ගයටවත් වැටෙන්න පුළුවන් බුදුදහමක් තියෙන කාලෙක විතරයි. අනිත් ඕන කාලෙක සුගති යන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒකට බුදුදහමකින් පෙන්වන්නේ මේ සුගතිය යන හැටි නෙවෙයි. ඒක පෙන්වන්න බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඔය කොහොම ගියත් මේ දුක දුකේමයි ඉන්නේ. මෙන්න මෙතනින් ගැලවෙන්න විදිහක් තියෙනවා. ඒකට තමයි මේ ආර්ය මාර්ගය කියන්නේ. ලෝකෝත්තර මාර්ගය කියන්නේ. හරි. එතකොට ඔන්න ඕක හොයන කෙනාට එකෙන් ගැලවෙන්න විදිහක් තියෙනවා. අඩු ගානේ සම්මාදිට්ඨියවත් ඇති කරගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි මම මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් අපාය යන්නේ නැතුව දිව්‍ය ලෝකේ යන හැටි සම්මාදිට්ඨියක්. ඒක නෙමෙයි. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ සසරෙන් ගැලවෙන එකට කියනවා ලෝකෝත්තර
සම්මාදිට්ඨිය.
එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෙන්වන්න තමයි බුදු කෙනෙක් බුදු දහමක් තියෙන්නේ. බුදු දහමකින් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ අඩු ගානේ ඒක ඇති කරගන්න එක. මේ ජීවිතේ ඕක ඇති කරගත්තේ නැත්නම් ආයේ කවදා ඇති වෙයිද කියන එක කියන්න බෑ. ඒ කාලේ මිනිස්සෙක් වෙන්නත් ඕන, ධර්මය අහන්න පුළුවන් වෙන්නත් ඕන, අනිත් පිං දෙන්නත් ඕන. හරි. ඉතින් තව බුදු කෙනෙක් පහළ වුණත් දේශනා කරන්නේ මේ ටික. අපි වාසනාවන්ත වෙලා තියෙනවා දැන් මිනිස්සෝ වෙලා ඉපදිලා ධර්මය අහන්න. ඒතර එකෙන් ඒ කියන්නේ අපේ ලොකු පිං ටිකක් තිබිලා තියෙනවා. කබර පුරුද්දක් තිබිලා තියෙනවා. මේ නිකන් නෙමෙයි මේවා අහන්න ලැබෙන්නේ. එතකොට ඒකේ පුළුවන්කම තියෙන අපිට පුළුවන්කම තියෙන හින්දා තමයි මේ ධර්මය අහන්න ලැබෙන්නේ. මේ කියන දේවල් තේරුම් ගන්න බැරි කමක් නැහැ. තේරුම් ගන්න බැරි අර මන්දබුද්ධික ඒ වගේ අයට. මේ අපිට එහෙම නැහැ. කියන්නේ අපි ප්‍රඥාව ඇතුව ඉපදිලා තියෙනවා. ඒකේ ප්‍රයෝජනේ ගන්න පුළුවන්කම තියෙන. පුළුවන්කම තියෙද්දි ඔක නොකර හිටියොත් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ ගියත් ආයෙ අපාය යනවා. මේක නවත්තන්න බෑ. මොකද දැන් කියනවනේ ඔය ඔච්චර ඉන්න සුගතියක යන්නේ මෙච්චර පොඩ්ඩක්. ඉතින් අපි ඔය පොඩ්ඩට අහු වෙනවද නැත්නම් පොළොවට ප්‍රමාණී පස්කට කොටට වැටෙනවද කියන එක බැලුවහම අපි විතරක් මේ ගොඩේ ඉන්නවා කියලා හිතන්න බෑනේ. හරි. ඒකට තේරුම් ගන්න ඕන මේක හරි අර භයානක තත්වයක් තියෙනවා. අපි මේ ජීවිතේ වේස්ට් කළොත් එහෙම මේක තේරුම් ගත්තේ නැත්නම් ආයේ chance එකක් හම්බ නොවෙන්නම පුළුවන්. හිතන්න එපා ඊළඟ ජීවිතේ අපිට ධර්මයක් අහලා මේක කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙයි කියලා. මත මේක බොහොම කලාතුරකින් ලැබෙන chance එකක්. එතකොට මේකෙදි දැන් අපි හිතුවත් අපේ තාම සීලය සම්පූර්ණ නැහැ නැත්නම් වෙන වෙන දේවල් පාරමිතා සම්පූර්ණ නැහැ කියලා අපි මේ මාර්ගය තේරුම් ගන්න නැතුව අරව කර කර හිටියොත් අපි මෙරිලා යයි ආයේ ධර්මයක් අහන්න නොලැබෙන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ එක උපමාවක් දුන්න අර මහදන සිටුවරයා කියලා. ඒ කියන්නේ සල්ලි හොඳටම තියෙන සිටුවරයා. ඒගොල්ලෝ අන්තිමට ඒ දෙන්න හිඟා කකා යනවා පාරේ. මේගොල්ලෝ පෙන්නලා කිව්වා මේගොල්ලෝ අර මුල් කාලේ ධර්මයට ආවනම් රහත් වෙන්න වාසනාව තිබුණා. මැදි වයසේ ආවනම් අනාගාමී වෙනවා. ඊළඟට ඊළඟ කාලේ ආවනම් සකෘදාගාමී. වයසක කාලේ ආවත් සෝවන් වෙන්න හරි තිබුණා. දැන් කන්න බොන්න නැතුව පාරේ හිඟා කකා යනවා. පෙරපින මදි නෙමෙයි. ඉතින් පෙරපින තිබුණා කියලා බුදුහාමුදුරුවනේ කියන්නේ.
හරි මදි.
හැකියාව තියනවා. ඒගොල්ලන්ට ඕනකම තිබුණේ නැහැ. ඔන්න ඔය වගේ අපිත් වැටෙන්න පුළුවන්. එතකොට ධර්මයේ තියෙද්දි අපි ඒක හොයන්නේ නැතුව වෙන දේවල් කර කර හිටියොත් අපිටත් ඕක වෙන්නේ. හරි? ඒ හින්දා හිතන්න එපා දැන් ධහමෙන් පටන් ගන්න. ඒක අවබෝධ කරගන්න බලන්න. ඒක බැයි නම් ඊටු ටික කළාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව හිතන්න එපා නෑ අර ටික කරලා මේක කරන්න කියන එක කල් දැමීමක්. ඒක කරන්න එපා කියලාමයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම දේශනා කරන්නේ මේක තියෙන්නේ අප්‍රමාදේ.
අර බුදුන් දැකලා නිවන් දකින්න කියන කට්ටියට කොයි
තත්ත්වෙද බුදුහාමුදුරුවෝ කිව්වා බුදුන් දකින්න හැටි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කෙනෙක්
ඔව් ධර්මයේ දැක්කොත්
බුදුන් දකින්න. මේ බුදුන් දකින්න හැටි තමයි මේ පෙන්වන්නේ.
අපි අර බුදු අනිත් දැන් එන බුදු බලලා නෙවෙයි.
එහෙම කියලා නෑ බුදුහාමුදුරුවෝ කොතනකවත්.
අර
ඉතින් අර දුවන්තරම් මේ මොහොතේ තව මොහොතක්වත්
සමාවෙන්න බෑ. ඒකයි මුගක් මිනිස්සු හිතන්නේ බුදුන් දැකලා නිවන් දකින්න කියන්නේ මෛත්‍රී බුදුන් එනකන් ඉන්න කියලා.
ඒක ඉතින් ඒක ඒ මිනිස්සුන්ට අයිති දෙයක් ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නෑ. දැන් දහම නුවණින් විමසන්න කියන එකමයි හැමතිස්සෙම කියන්නේ. ඒ හින්දා තමයි මං කියන්නේ ඔය දැන් ඔහොම හිතන අය ගොඩක් ඉන්නවා. ඒ වැරද්ද ගැනීමක්. ධර්මය දැකලා නෑ. ධර්මය හරියට අවබෝධ කරගන්න. ඒ හිතන්න එපා දැන් බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා නැහැ. මේ ධර්මයේ කොතනකවත් ඔහොම කියලා නැහැ. ඒක මේ අපේ කට්ටිය හදාගත්ත එක. ඊළඟට පොඩ්ඩයි ඉන්න. දැන් ඔයා කියපු විදිහට අනිත් එක දැන් සීලය සම්පූර්ණ කරලා මෙහෙම මෙහෙම ඇවිල්ලා නිවන හම්බ වෙයි කිව්වට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඒකයි තේ හිත පිරිසිදු නැත්නම් පිරිසිදු කරගන්න ක්‍රම ටික කියා දීලා තියෙනවා. දැන් ඒක හොයන්න. ඒකට
පිරිසිදු
නැතුව හරි ඉතින් දැන් මේකේ දැන් මම කිව්වේ ඔය සම්මා දිට්ඨියනේ දැන් අරිෂ්ඨාංගික මාර්ගයක් තියෙනවා. සම්මා දිට්ඨියෙන් විතරක් ඒක වෙන්නේ නැහැ. හැබැයි සම්මා දිට්ඨිය නැත්නම් ඊටු එකක්වත් වෙන්නේ නැහැ. හරි. අපි අවේ සම්මාදිට්ඨිය ඇති කරගන්න නැතුව වෙන මොනව කළත් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මම ඔය කියන්නේ. ඔව් දැන් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ධර්මයේ හැවුවොත් විතරයි. සිල් රැකලා සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ. මොකද දැන් සිද්ධාර්ථ කුමාරයාට කලිනුත් හිටියා පංචශීලයේ හොඳටම රැකපුවා. මහා මායා දේවිත් නিত্য පංචශීලයේ හිටියා කියන්නේ. තව ගොඩක් අය හිටියා. මේගොල්ලන්ට ඒ හින්දා හම්බුන්නේ නැහැ. බුදුදහම අහනකම්ම බුදුදහම අහලා ඒකෙන් තේරුම් ගන්නකම්ම සෝවන් මාර්ගයටවත් වැටෙන්න බෑ. ඉතින් අපි කරන්න ඕන දහමක් අහන්න හම්බ වුණ වෙලාවේ ඔක තේරුම් ගන්න උත්සාහ කරන එක. එතෙන්දි හිතන්න එපා මට ඕක තේරුම් ගන්න පින්මදි. හරි? එහෙම නැත්තම් මගේ සීලය මදි කියලාත් හිතන්න එපා. සීලය හදාගන්න ඕන. සීල කැඩුනත් මං කියන්නේ දහම විමසන්න. මොකද දැන් අඟුලිමාල හාමුදුරු අර නේද? මිනි 1000ක් විතර මරලා ඒත් අවබෝධ කළා. දැන් බුදුහාමුදුරු කියන්නේ නැහැ සීලය රැකලා ඉන්න කියලා. අපිත් ඒ විදිහට බලන්න. ධර්මය හොයලා ඒක දෙයක් කරන්න බැයි නම් ඔන්න ඊළඟට පේනවා මේක අඩු හිඳයි මේ බැරි. මේක විමසනකොට දැන් මම මේ ඔය ඇහෙන් වෙන එක කණින් වෙන එක ඕක බලන්න ගියාම දැන් බලා ගන්න අමාරුයි. අමාරු මොකද හිත දුවන. එකක් බලනකොට හිත දුවලා ඉවරයි. එතකොට පේනවා මේක බලන්න බැරි ඇයි. මම දැන් නුවණින් හිතනවා. එතකොට පේනවා මේ සමාධිය ටිකක් තිබුණා නම් මේක ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඉතින් එතෙන්ට එන්න කලින් මෙතනින් පටන් ගන්න ඕන. නැතුව එතනින් ගිහින් මෙතෙන්ට එනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. දැන් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් සසරෙන් ගැලවෙන මාර්ගයට වැටුණා. සෝවන් වුණා නෙවෙයි. සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් මේ ධර්මයේ දැක්කා. එතකොට මේ ඵලයක් ලබනවාමයි. නැත්තම් දුගතිගාමි වෙන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ධර්මයේ තේරුම් ගන්න. මොකද අපි තේරුම් අරන් නැහැ. අපි තේරුම් අරන් ඉන්නවා කියලා හිතුවට මම අර ටිකක් වෙන්නේ. දුක කියන එක දන්නවා කියලා හිතුවට දුක දැකලා නැහැ. දුක දකින්න නැතුව දුකට හේතුව දකින්නත් බෑ, නිරෝධය දකින්නත් බෑ, මාර්ගය දකින්නත් බෑ. දුක නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ දුක පිරිසිඳ දකින්න කියලා. ඒක තමයි මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. දුක කියන්නේ ඊළඟට පංච උපාදානස්කන්ධය කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒකට අපි බලන්න ඕන පංච උපාදානස්කන්ධය හැදෙන තැන අපට දුකයි කියලා දැනෙනවද කියන එක. ඒක නෑ. ඒක ධර්මයක් දකිනකන් එහෙම වෙන්නේ නෑ. ඒක උදාහරණේ තමයි මම පෙන්නන. දැන් ඔය ලේනෙක් කෑ ගහනවා නේද? ලේනෙක් කියලා හිතෙනවා. අපිට දුකක් ඇති වුණාද? නැහැ. එනකට නුවණින් බැලුවොත් එයි උතන පංච උපාදානස්කන්ධේ හටගෙන. ලේනෙක් කියලා දැනගන්නකොට පංච උපාදානස්කන්ධයක් හටගෙන. එහෙම නැත්නම් ලෝකේ හටගෙන. දැන් උතන රූපයක් නැද්ද? තියෙන වේදනාවක් නැද්ද? කැමැතිද අකමැතිද මැදහත්ද තියෙන සංඥාවක් නැද්ද? සංකාරයක් නැද්ද? සංඥාව අපි දැන් අනිත් ඒ වගේන් ඒක වෙන් කරගත්තා. ලේනෙක් කියන එක සංස්කාරයට ඉන්නේ. දැන් මේ ඒ සද්දේ අපි අනිත් සද්ද වලින් වෙන් කරගත්තානේ. ඒ සංඥාවෙන් වෙන් කරගත්තේ. හරි. ඒක යුනිකලි වෙන් කරගන්න පුළුවන් අනිත් දේවල් වලින්. ඊළඟට ඒ දේ අපිට අඳුර ගන්න පුළුවන් මොනවා හරි නමක් දෙන්න පුළුවන්. ඒ සම්මතයට දෙන්න.
දැන් අපි හිතුවොත් මේ
ඔය කියන්නේ ලේනට දුක තියෙනවා අපිට නෙමෙයි. ඔව් ඒකත් හරි. දැන් අපි ලේනගේ දුක බලලා වැඩක් නැහැ. අපේ දුක අඳුර ගන්න ඕන. අපේ දුක දැරි කරන්න ඕන. අපේ දුක දැනෙන්නේ එයා සතුටෙන් ඉන්නවත් දැනගන්න වෙලාවල් තියෙනවනේ. සතෙක් හොඳට සෙල්ලම් කර කර ඉන්නව පේනකොට ආවෝ හරි සතුටින් ඉන්නේ කිය. ඉතින් ওই දෙකෙන්ම අපට අවබෝධෙන්නේ නැහැ. අපි දකින්න ඕන දැන් අපේ තුල ඇති වුණා පංච උපාදානස්කන්ධේ.
ඒ සබ්ද නිසා.
ඇහුනේ සබ්දයක් විතරයි. අපි ලේනෙක් සකස් කළා. ඒ ලේන එළියේ ඉන්නවා කියලා හිතුවා. ඒ ලේන අඬනවා කියලා හිතුවා. ඉතින් ඔය සංස්කාර තමයි යන්නේ. ඌට දුක හිතිලා තමයි ඔය කෑ ගහන්නේ නේද? ඒ දිගින් දිගට යනවා. ඒවා ඔක්කොම කර්ම.
ඒ සංස්කාර අකුසල් වෙනවද? නෑ.
ඒක ඉතින් තමන්ගේ හිත දැන් මොන ලෝභ දේස මොහොද අලෝභ අදෝස මොහොද ඔය හිතන ඒවා කියලා බලන්න ඕන. කුසල්ද අකුසල්ද කියලා බලන්න.
මොන හිතෙන්ද අපි ඒක
ඔය එක එක හිත අරන් බලන්න පුළුවන් මෙතන තියෙන්නේ ලෝභ දෝස මොහොත අලෝභ දෝස මොහොත. ඒකෙන් තමයි මේක කුසලයක්ද අකුසලයක්ද කියන්නේ. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ.
ඔව්.
කුසලයක් වුණත් අකුසලයක් වුණත් කර්මයක්. කර්මයක් කියන්නේ විපාක තියෙනවා. විපාක තියෙනවා කියන්නේ අපි සසරේ ගෙනියන. දැන් මේ සම්මා දිට්ඨිය කියන්නේ සසරේ යන එක නවතින මාර්ගයට වැටෙන්නේ කොහොමද? හරි. එතකොට ඔතන දකින්න ඕන පංච උපාදානස්කන්ධයක් හටගත්තා. කොහෙද හටගත්තේ? හිතේ. අපි හැදුවා පංච උපාදානස්කන්ධය. ඒක අපි කොච්චර පුරුදු වෙලාද කිව්වොත් ඕවා හදන එකමයි අපේ වැඩේ.
මොහොතකින් ඒක වෙනවා.
ඔව්. අපිට ඇයි අපි හදන්න පුරුදු වෙලා තියෙන්නේ? අපිට පේන්නේ නැහැ ඔය දුක සකස් කරන්න කියලා. අන්න බුදු කෙනෙක් පෙන්නනවා ඔය දුක ඔකට තමයි දැන් දහම උදව් කරගන්න ඕන. ඔක නිකන් කෙනෙකුට දකින්න බෑ. බුදු කෙනෙක්ම පෙන්නලා දෙන්නවා. ඒකයි මං කිය අපි දැන් දහම අහන්න වාසනාවන්ත වෙලා තියෙනවා කියලා. එතකොට ඔය හටගත්තේ දුක, ඔය හටගත්තේ පංච උපාදානස්කන්ධ. එහෙම නැත්නම් ඔය හටගත්තේ ලෝකය කියන එක තේරුම් ගන්නවා. ඊළඟට හොයන්න ඕන ඒක හටගත්තේ ඇයි? සමුදය. සමුදය ඒ කියන්නේ හරියට හේතුව දැක්කොත් ඒ හේතු නොහඳුනත් ඕක හටගන්නේ නැහැ නේ කියලා පේන. අන්න ඒකට කියනවා නිරෝධය කියලා. දැන් අපේ ඕක හටගත්තට රහතන් වහන්සේගේ ඕක හටගන්නේ නැහැ. මොකද නිරෝධ. හරියට අර වතුරට ඉබෙන බල්ලට බල්ලෙක් හටගත්තට අපිට බල්ලෙක් හටගන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක්. මොකද අපිට ඊට වඩා ඇත්ත පේනවා. අපි දැන් ඉන්න තත්ත්වයට වඩා ඇත්ත දකින්න පේනවන දියුණු වුණොත් ওই දුක සකස් කරන්නේ අපි. පංච උපාදාන ස්කන්ධ සකස් කරන්නේ. රටන්න දුක තේරුම් ගන්න ඕන. දුක හටගන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕන. ඒ හේතු ටික යෙදුන් නැත්නම් ඒක හටගන්නේ නැහැ. ඒක හටගන්නේ නැහැ කියන්නේ නිරෝධය. නිරෝධය අවබෝධ වෙන්න ඕන.
ඒ සතා කෙරෙහි මෛත්‍රියක් කරනවාට ඇති නේද? ඉතින් පංච
ඔව් ඒක මෛත්‍රිය ඇති වුණා පිනක් සිද්ධ වෙනවා
ඒකත් වෙන පංච උපස්තන
කර්මය කුසල කර්මය ඒකට හොඳ විපාකයක් ලැබෙයි ඒ කියන්නේ සසරේ යනවා පවු නෙමෙයි කර්ම කියවන්නේ කර්ම ಜಾති තුනක් තියෙනවා ඒ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර අනින්ජාවි සංඛාර කියලා අනින්ජාවි කතාව කිව්වෙම නැහැ තින් පවු දෙක ගන්නකොට දැන් අපි දැන් උට කන්න ටිකක් දෙන්න හිතෙන්න පුළුවන්. එතකොට පිනක්. එතකොට හොඳ විපාක ලැබෙන දිව්‍ය ලෝකේ යන්න පුළුවන් ඕක මතක් වුණත් මෙරෙනකොට. ඒක තමයි මේ ඉස්සෙල්ලා තේරුම් ගන්න කියන්නේ. දැන් සම්මා දිට්ඨිය නැතුව කොච්චර භාවනා කළත් නිර්වාණය පැත්තට යන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් අනිත්‍ය හිතපු අය හිටියා. හැබැයි ඒගොල්ලෝ සෝවාන් වුණේවත් නැහැ. බුදු කෙනෙක් විතරක් නෙමෙයි මේ අනිත්‍ය පෙන්වන්නේ.
දැන් ඉන්නේ මගේ ප්‍රශ්නක් කියලා අපේ පංචිල් පද පහ හරියට
ට්‍රැක් කරනවා. ඔව්. හරි.
ඒ ඇති නේද?
ඒ ඇති දිව්‍ය ලෝකයක් නම කියනවා.
හැබැයි
සිල් රැක්කහම දිව්‍ය ලෝකේ යන්න පුළුවන්.
ඉතින්
දිව්‍ය ලෝකේ යන්න අවශ්‍යතාවය සිල් රැක්කහම.
මට ඕනේක මොකද්ද කියලා. මොකද ඒකේ ප්‍රොජෙනක්
නෑ. හරිද? ඒකෙන් කියන්නේ ඒක නරක නෑ. අපාය යන්නේ නැතුව හොඳ තැනක උපදින්න පුළුවන්.
ඉපදීම
නවත්වන්න ඕන නම් ඊට වඩා එහාට ගිය දෙයක් තියෙනවා. ඒක තමයි බුදුදහම
කියන්නේ. පහකටම රකින්නවා නම් ඒ කියන්නේ සෝවන්න බෑ.
නෑ 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 නෑ. ඒකට තමයි මං කිව්වේ එහෙනම් මහා මායා දේවී බුදුහාමුදුරු සිද්ධාත් කුමාරය උපදින්නත් කලින් සෝවන් වෙලා ඉන්නවා. නේද? එහෙම වෙන්නේ නැහැ. තව හිටියා දඹදිව ගොඩාක් අය පන්සල් රකපුවායි. ඒ බණ අහලා ධර්මය අහලා සෝවන්. ඔව්. පෙරපින් තියෙන්න ඕන නැත්තම් බණ අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ බණ අහන්න ලැබෙන්න පෙර පින් උදව් වුණා. හැබැයි සෝවාන් වෙන්න උදව් වුණේ බණ අහලා නුවණ වැඩි වෙන එක. අවබෝධය. ඔන්න ඔක තේරුම් ගන්න. අපිට පෙර පින් තියෙන හින්දා බණ අහන්න ලැබෙනවා. බණ අහන්න ලැබුණටම සෝවාන් වෙනවා හරි නිවන් දකින්නවා හරි කියලා එකක් නැහැ. හරි. බණ අහන්න ලැබෙන හැමෝම මාර්ගඵල ලබන්නේ නැහැ. ඒක තේරුම් අරන් උත්සාහයක් ගන්න අය විතරයි ඒකේ ප්‍රතිඵල ලබන්නේ.
උත්සාහයක් කියන්නේ භාවනාව
නෙවෙයි. උත්සාහේ මොකද්ද කියලා දැනගන්න තමයි ඔය දැන් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. හරි දැකීම ඇති වෙන්න ඕන. හරි දැකීම තියෙන කෙනා දන්නවා මොකද්ද කරන්න ඕන කියලා.
හැබැයි අපිට ඒක නේ අපිට ටීචර් කෙනෙක් ඕනේ.
සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඔව්. භාවනා කියා දෙන්න නෙවෙයි.
නෑ. හැබැයි භාවනා වලට අපි යන්නේ කියන්නේ ව්‍යාපාර වලට භාවනා ව්‍යාපාර වලට අපි යනවා දවස් 10
ව්‍යාපාර. අද ව්‍යාපාර වෙලා තමයි තියෙන්නේ භාවනාවේ. ඔව් රිට්‍රීට් වලට ගිය පලියටම සෝවන් වෙන්න බෑ ඔය දේ අවබෝධ කරගත්තේ නැත්තම්. මොකද මේ තියෙනවා සීලේ ಜಾති දෙකක් තියෙනවා. සීලප්පත පරාමාස කියලා ಜಾතියක් තියෙනවා. ඒවයි තමයි ගොඩක් අය ඉන්නේ. ඒක නිවන් ලැබෙන දෙයක් නෙවෙයි. සමහරු හිතනවානේ දැන් මං නিত্য පන්සිල් රකින්නවා. ඒ කිව්වේ ඒකනේ. ඒක සීලප්පත පරාමාසයක් කරගෙන ඔය ඉන්නේ. එයා ධර්මේ හොයන්නේ නැහැ. එයාට සෝවන් වෙන්න බෑ. මොකද එතන දෘෂ්ටියක් හැදිලා තියෙන්නේ. මං පන්සිල් රකිනා මට මොකටද තව ධර්මය?
මම හොඳයි මම
වැල්පයි. එයා මේ ධර්මේ ලැබුණ එකෙන් ප්‍රයෝජනේ ගන්න නැති කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ට අනුකම්පා කරන්න.
සර් පංචපාදාන සම්පූර්ණ කියන්නේ සසර දිග ගැහෙන නිසාද? ජාති
ඒ නිසාත් කියනවා මේ මොහොතේ දුක. මේ මොහොතේ දුක අපිට දකින්න ටිකක් නුවණම. දැන් බලන්න ඔය ලේනෙක් කියලා දැනගත්තු වින්දා අපිට ලේන ගැන ක්‍රියා කරන්න වෙනවා. ඒක ටිකක් ගැඹුරින් බැලුවහම හිතට පීඩාවක්. කරදරයක්. දැන් හරියට භාවනා කරනකොට ඕක පේනවා. මේ ලෝකේ ගැන හිතන එකම දුකක් නේ. ඒකෙ මිදිලා හිටියනම් කිසි දුකක් නෑ. හරි ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. ඒක මේ නිර්ආමිස කියලා කියන්නේ ඒකට. දැන් ඒ මට්ටම අපිට දැන් පේන්නේ නෑ. ඒකයි මේ මං කිව්වේ. අර දුක ගැඹුරින් දකින්නකන් අපිට හිතෙන්නේ නෑ නේ අපි හොඳ දෙයක් නේ කරන්නේ කියලා. ඒකෙන් සතුටක් ලබනවා කියලානේ. ඒ ලබන්නේ ලෞකික සතුට.
හරි.
ලෝකෝත්තර කියන්නේ එතෙන්ට අහුවෙන්නේ නැතුවම. මේ ලෝකෙට අහුවෙන්නේ නැති ගතියේ තියෙන පුදුම සහනයක්. ඒකෙන් උදව් වෙනවා එතෙන්ට යන්න. දැන් අපිට අර දැන් ඉස්සෙල්ලා දකින්න ඕන අපිට එකපාරට දැක්කා කියලා නවත්තන්න බෑ. ඇහුණා කියලා නවත්තන්න බෑ. දැන් අපි ඇහුණා කියලා දැනගන්නේ ලේනෙක් කියලා දැනගත්තාමනේ. එතකොට අනිත් පැත්තට පෙන්වන්න ඕන ලේනෙක් කියලා දැනගත්තේ කොහොමද? සද්දයක් ඇහුණා හින්දානේ. එතකොට ඒක සද්දයක් ඇහිලා විතරනේ. ලේනෙක්ව හදලා තියෙන හිතෙන්නේ නේද? අපේ පරණ තියෙන ඒවත් දාලා දැන් මේ දැන් ඇහුන සද්දෙත් දාලා මේ අලුතෙන් හදපු එකක්. අනේ සංස්කාරය කළා කියලා පෙන්වන්න. ඔහොම කීප සැරයක් පෙන්නකොට ඊළඟ සැරේ ඒවා ඒක හදන්න නැතුව ඉඳි. ඔක තමයි හිතට පෙන්වන්න ඕනේ.
දැන් ඇත්තටම දැන් අද මම මෙතන ඉන්නකොට මට අර ලේනක සද්ද ඇහුන්නේ නැහැ. මෙතන කියනකම් ආහාර වේදේ සද්ද කියන කොට මට ඇහුනේ. එතකොට ඒක හොඳයි දේ මට ඒක ඇහුනේ නැති
නිසා. ඒකෙන් කියන්නේ මේ කියන දෙයට හොඳට අවධානය තිබුණා. ඇටෙන්ෂන් එක තිබුණා. ওই ගතිය තමයි අපි සමාධිය කියලා කියන්නේ. සමාධියෙන් ට්‍රේන් කරන්නේ ඕක. අපිට අවශ්‍ය දෙයට විතරක් ફોકસ එක තියාගෙන ඉන්න. ඒක පුරුදු කරන්න තමයි සමාධිය වඩන්නේ. දැන් අපිට ලේනගේ සද්දය අහගෙන ඉන්නවොත් නම් ඒක විතරක් අහගෙන ඉන්න පුළුවන් හිත වෙන ඒවට යන්න නැති. ඒ සමාධියෙන් ඒක දෙන්නේ. එතකොට එතන වෙනදී අපිට දැන් මේකට කියන්නේ විදර්ශනය කරනවා කියලා. දැන් ලේනෙක් ඇති උනේ කොහොමද? මේ ඇහුනේ සද්දයක් ඉතුරු ටික හිතෙන් හැදුවා. ඒක හත් ඒ ගැන හිතන්න අපිට සමාධියක් ඕන. ફોકસ එක ඕන. හරි? ඒකට කියන්නේ සමාධිය කියලා. හැබැයි සමාධිය විතරක් මදි. දැන් ප්‍රඥාව වැඩෙන්න ඕන. ප්‍රඥාව වැඩෙන එක තමයි
හැම කිසිම වෙන්නේ නැත්නම් ඒක එනවා යනවා නේ.
ඒ එනවා යනවා කියන එක නවත්තන්න තමයි අපි සමාධිය පුරුදු කරන්නේ. හිත එකඟ කරගෙන පය භාගයක් විතර ඉන්න පුළුවන් නම් එහෙම කෙනාට හොඳට කන්සන්ට්‍රේට් කරගෙන ඉන්න පුළුවන් එකම දේකට. හරි. සමාධිය පුරුදු කරනකොට
භාවනා
අවශ්‍ය. ඔව් භාවනා කරලා සමාධිය හදාගන්න.
හැබැයි භාවනා කියලා ගියාම මගේ හිත
දුවන.
හැබැයි මම මේ පුටුවක් උඩ ඉඳගෙන ආරණිකන්නේ
පරිසරයේ තියන බලාගෙන ඉන්නකොට ඒ මෙහෙම දෙයක් තියෙනවානේ අපේ ඉන්ටරෙස්ට් එක තියෙනකොට දැන් හිතන්න ටෙලිග්‍රාම් එකක් බලා ඉන්නවා. ඒ වෙලාවට වෙන මොකුත් ඇහෙන්නේ නැහැ. හොඳට ඒකමයි ඉන්නේ. ඒ අපිට ඒකට ලොකු ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. ක්‍රිකට් මැච් එකක් බලනවා නම් ඒක විතරයි. වෙන කනකොන ඒවවත් මතක නැහැ. හැබැයි
දැන් මම කියන එක මම අතන පුබුවක් උඩ ඉඳගෙන නිකන් මෙහෙම බලාගෙන
ඉන්නවා. ඒක හොඳයි. ඒක
එවලිට වැටෙන්නේ නැහැ.
ඔව්.
හැබැයි භාවනාව ගිහිලා ඉඳගත්තුම
ඒවට තමයි ඉතින් ඉන්ස්ට්‍රක්ෂන්ස් අරගෙන භාවනාව කරන්න ඕව හදා ගන්න
පුළුවන්. ඒකට
කන තියෙන
අපේ හොඳට හොඳට බලන දේශනා අපිට හරියට තියෙනවා. නැත්නම් හොඳට ධර්ම පොතක් තියෙනවා.
ඒක සමාධිය කොහේ නේද? ඔව් සමාධිය තමයි. හැබැයි ඒ සමාධිය විතරක් මදි. ඒකයි මම කියන්නේ. සමාධිය අපි එහාට ගෙනියන්නේ කොහොමද කියන එක දැනගන්න.
ඒ කියන්නේ
දිනු කරා දිනු
කරා ඒ කියවු දෙය අපොපිතන්නේ
එහෙම එහෙම හිතනකොට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් දැන් සම්මාදිට්ඨිය ඇති කරගත්තටම මාර්ගඵල ලැබෙන්නේ නැහැ සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ කරන්න දෙයක් තියෙනවා එතෙන්දී ඕන වෙනවා සමාධිය ඕන වෙනවා හරි දැන් අපේ සිහිය පිහිටගෙන ඉන්න සමාධියයි සතියයි දෙක ඕන සති සමාධි. සති සමාධි එක්ක ප්‍රඥාය දෙනවා ඊළඟට උත්සාහ කරනවා වීරිය දෙනවා. සද්දා විරිය සති සමාධි ප්‍රඥා. ඔය පහ වැඩෙනවා. හරි. ඔය පහෙන් තමයි මේ මාර්ගයේ ඉස්සරහට යන්නේ. ඉතින් මේ පෙන්වන්නේ ප්‍රඥා පැත්ත. දැන් ප්‍රඥා පැත්ත නැතුව ඊටු ටික කළාට මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව ගන්න අපිට තියෙන්නේ බුදුදහමක් අහලා ඒක විමසලා විස්තර කරලා හොයන්න ඕනේ. නුවණින් හොයන්න. නිකන් අපි දන්නවා කියලා හිතාගත්තට බෑ. දැන් ඔතන පේන්නේ නැති ටිකක් තියෙනවා. ඒක විමසන්න. මෙන්න මෙහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා. ඒකට තමයි ওই චතුරාර්ය සත්‍යයෙන් ඕක දකින්න පුළුවන්. දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. ඒකට
සමාධියෙන්
ඉඳගෙන ඉන්න හිතන්නේ. එහෙමම එකක් නැහැ. සමාධිය තියෙනවා නම් හොඳයි. සමාධිය නැතත් මේක හොයන එක හොඳයි.
සමාධියේ එක එක විදිහට ප්‍රගුණ කරනවා.
ඔව්.
අපිට අපේ දෛනික ජීවිතේ වැඩ කටයුතුත් එක්ක.
ඔව්.
දැන් මම ආදර්ශය
සිහිය පිහිටන්න.
සිහිය එක තමයි මම ආටිස් කෙනෙක්. ඇත්තට මම ඩ්‍රොයිං එක හදනකොට
හොඳ සමාධියක් තියෙනවා.
තියෙනවා. මම දන්නේ මොනවක් වෙනේවා මම කිසි දෙයක් නැහැ. සමාධියට මම සිතුවත් දාගෙන නැහැ.
දෙසි
ඉන්නකොට
මම දන්නේ
නැහොත්
මගේ
සාමුද මට එනවා ඒකට දවයි මට
ඒක දැන් ඔයාට පුළුවන් සමාධිය වඩන්න උත්සාහ කළොත් හරි ඉක්මනට හදා ගන්න පුළුවන් දැන් එහෙම දෙයක් තියෙනවා දැන් මියුසික් කරන කෙනෙකුට මේ ඒක විතරයි ඇහෙන්නේ වෙන මොකවත් ඇහෙන්නේ හිත දුවන්නේ නැහැ ඒකටම ફોકસ කරගෙන ඉන්නවා. දැන් මේ වගේ අයට සමාධියක් හදන්න ගියහම ලේසියෙන් පුළුවන්. හැබැයි අඳුර ගන්න ඕන මේ වයින් තමයි මේ බාධා වෙන්නේ කියන එක. දැන් ඔයාට සමාධිය හදන්න ගියොත් ඉක්මනට පුළුවන් වෙයි. හැබැයි අර හිත දුවන ටික අඳුරගෙන ඒවට නොයන්න මේ තියනවා වැඩ ටිකක් කරන්න. ඒක තමයි අර උපදෙස් ගන්න කෙනාගෙන් කරගන්න ඕන. මොකද එක එකයි චරිත ලක්ෂණ අනුව ඒ ප්‍රදේශ ටික ටික වෙනස් වෙනවා. මොකද අපි එක එක්කෙනාගේ දින්නේ එක එක පුදු. එක එක්කෙනාගේ හිත යන්නේ වෙන වෙන දේවල් වලට.
මියුසික් එක මම දාලා තියන්නේ මට නිකන් මේක ඒ පරිසරෙම ලස්සනට හදා ගන්න ඕනේ. නමුත් මම ඒක කනට මට එනවා කියලා මට තේරෙනවා. මම අර කන්දිරකට. පැයක් විතර වුණා මම ඒක ඒ
කියන්නේ දැන් ඒ වැඩේ කරන්න ඒක යූස් කළානේ. ඒ වගේ අපිට සමාධිය හදා ගන්නත් එක එක ටූල්ස් තියෙනවා අපිට යූස් කරන්න පුළුවන්. දැන් අපි ආනාපාන සතියදී හුස්ම යූස් කරන එක ටූල් එකක් වගේ. නැත්නම් වෙන භාවනාවලදී වෙන වෙන තව ගන්න අරමුණු තියෙනවා. ඒවා එක එක්කෙනාට වෙනස් වෙනවා ටිකක්. ඉතින් ඒක දැන් භාවනාවටත් ප්‍රයෝගී කරගෙන ඒක හදා ගන්නවා. හැබැයි මතක තියාගන්න දැන් මට පෙන්වන්න ඕන පළවෙනි දේ භාවනා කරාටම මාර්ගයට වැටෙන්නේ නැහැ. සිල් රැකකටම මාර්ගයට වැටෙන්නේත් නැහැ. මේ ධර්මය අවබෝධ කරන්නම ඕන. ඕකට ඕන ටික තමයි මේ පොඩි පොත්වලත් තියෙනවා. හොඳට කියවලා බලන්න. දැන් අද ඒ ටික විස්තර කළේ නෑ.
අපිට ඉස්සලා දුන්නා මේක
තමයි. මේවා දැන් එකපාරට තේරෙන්නේ නෑ. මේ දැන් කියාදෙන ඒවත් එක්ක බලන්න. එතකොට මේයි කලින් දැක්කේ නැති ටිකක් තියෙනවා මෙතන. ඔව්. බුදු දහම කියන එක මොකද්ද කියන එක. දැන් මේකේ තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. අපි හිතාගෙන ඉන්න එක නෙවෙයි ඔය. මැදුම් පිළිවෙත කියන්නේ. අපිට නිකන් හිතනවනේ ඇලින්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව හිටියානම් හරි කියලා. ඒක නෙමෙයි මැදුම් පිළිවෙත කියන්නේ. ඊට වඩා ගැඹුරක් තියෙනවා. හරි. ඔව්. අර අන්ත දෙකට වැටෙන්නේ නැතුව ඉන්න ඕන කියන එක. ඒක තමයි මේ 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 විස්තර කරන්න try කරන්නේ. තව විදිහකට මෙහෙමත් හිතන්න පුළුවන්. අපි මෙච්චර කල් දැනගෙන හිටිය දේවල් තිබුණා, කරපු දේවල් තිබුණා. ඒවා හරිනම් මේ වෙනකොට අඩු ගානේ සෝවන් වෙලාවක් තියෙන්න ඕනේ. එහෙම වෙලා නැත්තම් අපි දැනට දන්න ටිකේ ප්‍රශ්නයක් තියෙනවා. වරදක් තියෙනවා. ඒක හදා ගන්න පුළුවන් එහෙම බැලුවහම.
ඉතින් මෙහෙම සාකච්ඡා කරලා තමයි අපි
දැනගන්නේ. දැනගන්න විදි දැන් මේවා කියපුවහම පේනවා. මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා මේ තියෙන්නේ. මේකට අනුව මැදුම් පිළිවෙතේ මං ඉන්නවද කියන එක බලන්න පුළුවන්. සෝවන් වුණා නම් අනිවාර්යෙන් මැදුම් පිළිවෙතේ ඉන්නේ. අන්තවලට වැටෙන්නේ නැතුව මැද ඉන්නවා. ඔය එක නිකන් හිතුවට බෑ. ධර්මයට අනුව එහෙමද කියලා බලනවා. අපිට හිතුණට මදි. හරි. මේවයි එක එක විදිහට ඕක පෙන්නනවා. එතකොට සෝවන් වුණා නම් මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් Tamanට. ධර්මයට කාගුරුවත් දැන් මගෙන් අහලා දැනගන්න ඕනේ. එහෙම දැනගත්තත් වැරදි. තව කෙනෙක්ගෙන් අහලා දැනගත්තත් වැරදි. ඒ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන ධර්මයට. එහෙම එන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. මෙනෙහි කරන එක මොකද්ද, මොන විදිහටද කරන්නේ කියලා අවබෝධ කරගන්න. අහන්න එපා කිව්වේ මං සෝවන් වෙලාද කියලා. අහන්න එපා කිව්වේ කරලා තියෙන්නේ. මොකද ඒක අහුවට වැඩක්
නෑ.
නෑ, කරන දේ අහගන්න.
අපි කරන දේ අහගන්න.
කරන දේ අහගන්නකොට ඉස්සෙල්ලා ධර්මය අවබෝධ කරගන්න ඕන. එතකොට කවුරු හරි ක්‍රමයක් කිව්වොත් මේක ධර්මයට එකඟද කියලා Tamanටම පේනවා ඒක. හරි, මේකද මාර්ගය කියලා Tamanටම තේරෙනවා. ඒ අවබෝධය ගන්න තමයි මේ ධර්මය හොඳට නුවණින් විමසන්න ඕන. හරි, ඒකට තමයි ඉතින් මේ 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 සාකච්ඡා එහෙම තියෙන්නේ. මේ තව ටිකක් අර කලින් අදන්න ටික දකින්න පුරුදු වෙන විදිහට බලන්න පුළුවන් විදිහට. මොකද ඔය අවබෝධය ගත්තොත් ඇති ඔයගොල්ලෝ භාවනා නොකලට ප්‍රශ්නයක් නැහැ. මේක අවබෝධ කරගත්තොත් මොකද එතකොට කවදා හරි යෝග කරනවා.
දැන් මට ලොකු ප්‍රශ්නයක් මම නම් යන්නේ
භාවනා පන්ති
එකේ කියලා. යන්නේ ඒක දිහා හොඳ මම දැනුම්
එහෙමයි. ඉතින් භාවනා කළාට වරදක් නැහැ. භාවනා කළාටම නොදැන කළොත් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. භාවනා කරන කෙනෙක් මේක දැනගත්තොත් ලේසි.
100ක් විතර ඉන්න තැන භාවනා කරන්න
පුළුවන්ද? ඒක ඉතින් ඒ භාවනා කරන අයට මුකුත් කියන්න එපා.
නෑ.
සමහරුන්ට ඒක හරියන්නේ
නෑ.
හරි. ඒ කියන්නේ සමාධිය හදාගන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් සමාධිය හදාගෙන මේවා ඇහුවොත් මීට වඩා ගැඹුරින් තේරෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා.
නෑ, ඉස්සරහම භාවනා කරනවා සෝවන්
වෙන්නේ. නෑ, එහෙම එකක් නෑ. භාවනා කරන්න යන්නෙම බණ අහලා සම්මාදිට්ඨිය ඇති කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ එක්ක කතා කරලා කතා කරලා දැනගෙන ඊට පස්සේ යනවා ඈත කායි අවුරුදු ගානකින් එන්නේ. එන්නේ මාර්ගඵල ලබලා. අවශ්‍ය ටික කියන්නේ සම්මාදිට්ඨිය අරගන්න. ක්‍රම ටික නෙමෙයි මං කරන්නේ මොකද්ද කියලා අහගෙන නෙමෙයි යන්නේ. සම්මාදිට්ඨිය එයා දන්නවා ඊළඟට මේ දැන් මේ විදිහට කළොත් හරිද, ඒකෙන් ප්‍රතිඵල නැ ලැබුණොත් එයා දන්නවා මේකේ වැරද්දක් තියෙනවා, මෙහෙම නෙමෙයි කරන්න ඕන. එහෙම එහෙම මාර්ගේ හොයාගන්න.
තමම
හොයාගන්න. එක්ක කාගෙන් හරි අහගත් එන හරි කමන්නේ. එයා දන්නවා මේක මට හරියනවද නැද්ද කියන එක. මොකද සම්මාදිට්ඨිය තියෙනවා. මේ අවබෝධය එනවද මේ විදිහට කරම? එච්චරයි එතන තියෙන්නේ. ඒකයි මේ සම්මාදිට්ඨිය වැදගත් කියන්නේ. හ්ම්. ඒකට තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලා එකකුත් තියෙනවා කියෝලා බලන්න. ඒකේ තියෙන ඒවා තමයි මේ ටික ටික අපි විස්තර කරන්න බලන්න. ඒවත් ටිකක් ඇති ඒව තියෙනවා මගේ මේ ඔය ඉන්ටර්නෙට් එකේ මම දාලා තිනවා වෙබ්සයිට් එකක් ඇති. ravi.harimaga.com ravi r a v i.
බුද්ධ ශරණයේ කියලාද කොහෙද
මම බැලුවේ නැහැ ඒ රිපීට් එක වල.
හැබැයි ඒව early recordings වෙන්න ඇති.
ravi.harimaga harimag අපි නවත්තමු මේක.
harimag@.com
ඕකේ ගොඩක් සිංහල ඒවා තියෙනවා ඉංග්‍රීසි ඒවා තියෙනවා.